Quando mai ci avevamo innanzi? E non? Oserei ci avevamo innanzi? Abbiamo appena parlato. Sadhu, sadhu, sadhu. Rullo come innanzi a tu, sia lume ci avevamo innanzi laghing avoserai, sia lo denaro ma te lo ansaranai. E mena api mi supporto parli a patangani anni sati patagarna. Kamtahan sudda kirimi saha, dharma deshina, vedasatahanai. Hemanam itama mama itama gauravein kamdahan suddha kirime wedasatahanin wedasatahan aarambha karana lesata atipooja gauravaniya dhammajiva swamin wahanseekin depa namada aaradhana karana sadhu sadhu
හොඳයි. ස්වාමීන් වහන්සේ අද එක ප්‍රශ්නයක් විතරයි ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව වඩන විට ටික වේලාවකින් හුස්ම තැන්පත් වීමට පටන් ගැනේ. එක්තරා අවස්ථාවකදී ආශ්වාසය ආශ්වාසය වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වේ. මේ අදුක්කම සුඛ අවස්ථාවක්ද? එසේ නැත්නම් ප්‍රාශ්වාසය හා ආශ්වාසය අතරත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය අතරත් ඇති හිස් බව අදුක්ක සුක්කම අවස්ථාවක්ද? කරුණාකර මේ පහදා දෙන මෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිදුක් නිරෝගී බව පතමි.
ඉතින් ඒකට නමක් දාන්න නැතුව අඳුනා ගන්න පුළුවන් තැන ඉඳලා අඳුනා ගන්න බැරි තැනට ගියා කියන එක දහස්වර කරලා බලන්න. නමක් දාපු ගමන් අපි අහුවෙනවා. ඒකට නමක් නොදා නැවත නැවත කරන්න බාධාවක් පේන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා බලන්න මේ පෙනීලාද නොපෙනී ගියේ නැත්නම් පටන් ගන්නකොටම නොපෙනී තිබුණාද? ආදි වශයෙන් මේකේ මේ ඒකේ ලකුණු ටික හොඳට බලා ගන්නවා මිසක්කා මේ අරකද මේකද කියලා නම දාපු ගමන් අපිට පැටලෙන තියෙන ඉඩ වැඩි. ඒ තමයි විනිශ්චයක් නොකර නිරීක්ෂණේ වැඩි කරන්න කියලා කියනවා. එච්චර.
අටාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ චින්තා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි.
යා.
ස්වාමීන් වහන්ස පොඩි අත්දැකීමක් වෙනසක් මේ ඔබ වහන්සේට වාර්තා කරන්න පොඩ්ඩක් අහගන්න උත්සාහ කරන්නේ. මේ දවස්වල දැන් භාවනාව යනවා. මේ බොහෝ වෙලාවට ඉන්නේ ප්‍රපංචවල කියන එක තේරෙනවා. මේ භාවනාවෙ ඉන්නකොට නෙමෙයි අනිත් වෙලාවට. ඉතින් කොහොමරි හස්ත නිදන් කියන මම රෑට හීමෙන් කෑ ගහනවා කියලා. ඉතින් මට ඒක උදේට නැගිට්ටම මතකයක් මුකුත් නැහැ. මේ මොකක්ද වුනේ කියන එක දැක්කේ මොකක්ද කියලවත්. ඉතින් දැන් දෙපාරක් වගේ එහෙම කෑ ගහනවා කියලා කිව්වා. ඉතින් මේක මෑතකදී එහෙම දෙයක් වඩා නැහැ. මට ඒක නිසා ඔබ වහන්සේගෙන් ටිකක් ඒ ගැන අහන්න කියලා
හිතුණා ස්වාමීන් වහන්සේ. ඒකෙදි ගණන් ගන්නවා නම් තව කෙනෙකුට බාධාවක් නම් තමයි ඒක ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම නැත්නම් Tamante එකේ ප්‍රශ්නයක් නැත්නම් ඒක දෙයක් ඇත්තේ නැහැ. මම හිතන රෑට දවල්ට කෑ ගහනට වැඩි හොඳයි රෑට කෑ ගහන එක කියලා. උඹ දෙනෙක් කරන්නේ දවල්ට කෑ ගහන එකනේ. එහෙනම් දැන් මේක එහෙම එකක් නැහැ. මගේ තියෙන රෑට කෑ ගහන එක විතරයි. ඒත් ඒ වගේ අපේ හිතේ හරි පචන වල හරි ක්‍රියා හරි දේවල් ඔයගේ පිටවෙන්න දාන එක ලේසි. පතියාගෙන හිටියොත් තමයි පිළිකාවල් බවට ද්වේෂ බවට පත් වෙන්නේ. ඒක පිටවෙන ක්‍රම රාශියක් තියෙනවා. ඔය එකක් තමයි ඔය මේ අපේ හිත විවේක වෙනකොට ඒව එළියට දාන. අනික අවිවේකී ඉන්න වෙලාවට ඒවට එළියට දාගන්න විදියක් නැහැ. ඒ නිසා පෞලි ඇතුළේ සාකච්ඡා කරලා මේකට මේ සමාජීය උත්තරයක් ලබා ගන්න භාවනා පැත්තෙන් එච්චර ලොකු ගැටලුවක් නෙවෙයි මේක.
ස්වාමීන්
වහන්සේ වෙන ප්‍රශ්නයක් නැති හින්දා මේ මම කලින් දවසක අහන්න කියලා හිතන් හිටිය ප්‍රශ්නයක් තියෙනවා. අටේ ප්‍රශ්නය අහන්න අවසරද? ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය එදිනෙදා ජීවිතේ ප්‍රතිමත්ව සිටීම සම්බන්ධයෙන් දවසේ අපි මේ වැඩ කරන වෙලාවට රැකියාවේ වැඩවල ඉඳලා ඉන්නකොට අපේ හිත ගොඩක් ඒකට අවධානය යොමු වෙනවා. එහෙම නැතුව වැඩ කරලා අතරමැද පොඩි විවේකයක් ගන්න වෙලාවක මේ වෙලාවට හිත අරමුණු වලට යනවා. මට නිකන් අදහසක් ආවා. මට තේරුණා එක අරමුණක ඉඳලා ඒ අරමුණ අතාරින්නේ තව අරමුණක් අල්ලගෙනද වගේ වගේ හැඟීමක් මට ආවා. අරමුණු දිහා බලන් ඉන්නකොට ඊට පස්සේ ධම්මකසර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඇහුනම මට තේරුම් ගියා එහෙම නෙවෙයි, ඒ අරමුණකුත් ඊළඟ අරමුණකුත් කර අවකාශයක් තියෙනවා කියන එක. අවකාශයක් මට දකින්න පහසුයි. ඒක තමයි ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විදිහට අහන්න හිතුනේ.
ඔය තේ පැති දෙකක් තියෙනවා. එකේ ඉඳලා අනිත් එකට අරමුණට යන්නේ ඒ අරමුණ අල්ලා ගන්නවා නම් ඒ අරමුණ කෙරේ තියෙන මනාපේ. එහෙම නැත්නම් දැනට හිටපු අරමුණ කෙරේ තියෙන අමනාපේ වෙන්න පුළුවන්. එතකොට නම් ගමන පැහැදිලි. ගියාට පස්සේ තේරෙනවා මොලේ කල්පනාව තියෙන කාර තියෙනවා. දැන් මේකට ඇවිල්ලා තියෙන මේකට මනාපේ අරමුණ. සමහර වෙලාවට මේ දෙක අතර එහෙම මනාප අමනාප වෙනසක් එච්චරම නැහැ. හිත මේ ඔය පාළුවට යන ගමනක් තියෙනවා. ඉතින් එතකොට හේතුවක් නැහැ. මේක හිටියත් එකයි මේක හිටියත් එකයි සමාන වෙනවා. ඊට පස්සේ තව පැත්තක් තියෙනවා. ඒ අරක රුචි නිසා නැත්නම් මේක අරුචි නිසා නැත්නම් දෙකම සමරස වීම නිසා ගමනක් යනකොට ඒ දෙක අතර මැද ඉඩක් තියෙනවා කියලා. ඉතින් ඉඩක් තියෙන නිසා තමයි නිවනක් කියන එකක් තියෙන්නේ. මේක අකමැති විලා අරක ඊටාම ප්‍රියමනක එකක් නම් ඉඩක් නැති තරමට වගේ කඩාගෙන යනවා. එහෙම නැතුව මේකේ මනාපයි හොඳට ඉන්නවා. ඒත් පිටින් අමනාප අරමුණට හිත ගියා නම් ඒකත් හොඳට පේනවා. පේනකොට තමයි ලාට ගැප් එක අඩිය වගේ පේනවා. ගැප් එක ගොඩාක් තේරෙන්නේ මධ්‍යස්ථ අරමුණක ඉඳලා මධ්‍යස්ථ අරමුණට යනකොට. ඒ වෙනකොට ඇටෙන්ෂන් එක නැහැ. ඒකට අවදී නැහැ. ඒකට අප්‍රමාදී නැහැ අපි. ඔයේ නිකන් කරත් යන ගුණා එල්ලලා තියෙන පිටු කකා යනවා වගේ යන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට වෙනස අල්ලන්න පුළුවන් වෙන්නේ උදාසීන අරමුණක ඉඳලා හිත තවත් උදාසීන අරමුණකට යනකොට. ඒක නිසා භාවනා කරන්න යනකොට අපි අරමුණ බොහොම උද්‍යෝගිමත් කරලා පටන් අරගන්නේ ගොරෝසු කරගෙන තියෙන වෙලාවක, මනාප වෙලාවක. නමුත් භාවනා කරගෙන යනකොට උදාසීන භාවයේ ගොරෝසු භාවයේ අඩුවීම, මනාප භාවයේ අඩුවීම සිදු වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ දැන් මෙයා එලිපත් ඉන්න බල්ලා වගේ පණින්න හදනවා කියලා. ඒක මේ චිත්ත විද්‍යාව දැනගත්ත එක නෙවෙයි, කලින් කරපු භාවනා නිසා දැනගත්ත එක. ඊට පස්සේ පණින්නේ මනාප අරමුණකට නම් ගැප් එක පේන්නේ නැහැ. පණින්නේ මනාපමනාප නැති අරමුණකට නම් අපිට තේරෙන පටන් ගන්න ඔය නිකන් ඉන්නාට ඔය පාල් කාන්තියට මීගමු යනවා වගේ අරමුණට යනකොට පේනවා අතරමැද ගැප් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒක තුන්වෙනි ඩයිමන්ෂන් එකක් දානවා නම් කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නිතරම වෙනවා. හැබැයි යම් තැන්වලදී විතරයි අපිට වාසියත් විදියට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අන්නේ දල්ල ගන්න පුළුවන් වෙලාවේ මේක දැක ගන්නට ඕනෑ කියන සූදානම් ශරීරය. ඒකට ඕනෑ කියන අප්‍රමාදේ. ඩෙලිජන්ස්, විජිලන්ස් ආධුනිකයා ගන්න යන්න උදේ ආධුනිකයාට ඕක තාම නෑ විශේෂ ගෝචර වෙන්නේ. භාවනා කළ පුරුදු එක්කනාට හිතාගෙන යන්න පුළුවන් මෙහෙම අහුවෙච්ච වෙලාවේ මම බලා ගන්නවා. දැන් අරමුණත් මගේ අරමුණත් උදාසීනයි. ඒක දැන් මම නොටිස් කරලා තියෙනවා. මම දන්නවා දැන් පොඩ්ඩකින් රුචියෝ අර්චියෝ මධ්‍යස්ථ අරමුණ පයින්නවා මෙයා. අන්නේ පයින්න වෙලාවේදී රුචි අරමුණට පයින්නකොට අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ වාගේ. ඇත්තටම දෙනවා. අරුචි අරමුණෙත් නැහැ. මධ්‍යස්ථ අරමුණට මෙයා පයින්න වෙලාවක අන්න අපිට දැනගන්න පුළුවන් මේකෙත් නැතුව අරකෙත් නැතුව අතරමැද අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒ අවස්ථාව ගන්න තුන්වෙනි උපමානි තමයි සූදානම් ශරීරයක් තියෙනවා. ඉතින් ඒක මේ දෘෂ්ටිය සහ සංකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. තම භාවනා කරාට ඒක භාවනාවෙම ලැබෙන්නේ ඒ දෘෂ්ටිය සහ සංකල්ප සම්බන්ධ ඒදී අන්වේ ඥානවලින් ණය විපස්සනාවෙන් ශිල්පීය දැනුම තියෙනවා. ඒක කාටවත් දෙන්න බෑ. මුත් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ වෙච්ච කෙනෙකුට ඒක ගණ්ඩ පුළුවන්. ඒකට සූදාන වෙලා ඉන්න පුළුවන්. මේ ඇස් බැඳුම කරන වෙලාවේ මැජික් එක පෙන්වන වෙලාවේ මේ කරන ට්‍රික් එක. එතකොට අර මැජික් එකේ රස නැති වෙනවා. මැජික් එක රසවත් දෙයක් නම් අපිට ට්‍රික් එක පේන්නේ නැහැ. ඒ නිසා මැජික් එක මැජික් එකේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්නන්නේ උදාසීන අරමුණකින් උදාසීන අරමුණට මාරු වෙන වෙලාව. ඒ වෙලාවට අපිට භාවනා කරන්නේ අපිට කම්මැලි වෙලා. අපිට දැන් නැගිටින්න හිතිලා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ එතන. ආන්න ඒකට සූදානම් වෙලා යන ගියේ නැත්නම් ඉතින් අනන්ත අප්‍රමාණ ගාණක් අපිට දවස පුරා කෙලකෝටි ලක්ෂ වාරයක් අපිට ඒක මගහරිනවා. මොකද කම්මැලි කියලා. නීරසයි කියලා. ඒකාකාරී කියලා. නමුත් එතන තමයි මේ පැලීර හොඳට ප්‍රසිද්ධ වෙන්නේ. අනිත් ඇඟුල නැතුවම නෙවෙයි කියලා කියන්න පුළුවන්.
මේ ස්වාමීන් වහන්සේ මම හිතනවා මට යම්කිසි තැනක් තියෙනවා දැන් පටන් ගන්න. වහන්සේට බොම්පින්. තව ප්‍රශ්නයක් තියෙනවා දැන් සුරංගනි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල පටිච්ච සමුප්පාදය පිළිබඳ එහෙනකොට ඒ ගැන හිතන්න පොඩ්ඩක් හිතුවා. ඒ වුණාට දැන් භාවනාව කරනකොට භාවනාව හුස්ම දිහා බලන් හිටියා. ඊට පස්සේ කම්පන චංචල දිහා බලන් හිටියා. වෙන දේ දිහා බලන් හිටියා මිසක් ඒකමයි ඇතිවීම නැතිවීම මේ වෙලාවේ දැක්ක මිසක් පටිච්ච සමුප්පාදයක් හා ගලපා ගෙන කවදාවත් මට එහෙම දෙයක් හිතුන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි භාවනාව කරාට පස්සේ හෝ කරන ගමන් ඒ විදිහට ගැළපීමක් කළ යුතුද?
නෑ, ඒ පටිසම්පාද කියලා අහන්නේ නැතුව මේ වචනේ දන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්. වචන දන්න කෙනාට තමයි තියෙන්නේ දැන් අරමුණු බලනවා, නිරතකම, කම්මැලිකම, උනන්දු ගතිය තියෙන දැන් පරිසමාවදී බලන්න ඕනද කියලා ඔක බෞද්ධයන් අතර පමණක් පවතින ප්‍රශ්නයක්. නමුත් ඒ ධම්ම හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආහ කියලා අස්සජි හම්දු කියනකොට මේක පරිසම්පාදී කියලා දැනගෙන නෙවෙයිනේ ඒ කෝලිත පරිප്രാජිකය තේරුම් ගත්තේ. ඊට පස්සේ නමක් දාගත්ත මොකටද පරිසම්පාදී කියන්නේ කියලා. දැන් මේ පෙළා තියෙන දාගත්ත නමෙන් ආපහු යන්න හදනවා. ඉතින් ඒකත් එක වෙලාවක මේදීමත් තමයි. ඒක නිසා ඔබේ නම පැත්තක දාන්නකෝ. නම පැත්තක දාලා Tamanට වැටෙන කාරණාව. තදගතිය වැටෙනවා නම් මේ පටවි ධාතුව කියන්න යන්න එපා. තදගතිය වැටෙනවා කියන්නේ. අපේ චංචල වැටෙනවා නම් මට වායෝ ධාතුව පැටෙනවා කියන්න යන්න එපා. වෙන්න පුළුවන්. ඒක හරියන්න පුළුවන්. නමුත් හොඳම වැඩේ මට කම්පණ චංචල වැටෙනවා. ඒ වගේ මට මේ නිසා මෙහෙම වෙන බව වැටෙනවා. ඒසා පටිච්චසමුප්පාදේ කියලා බෞද්ධ තේරුම් අරගෙන ඉන්න එක වැරදි කියන එක නම් හොඳටම කියන්න පුළුවන්. මොකද මේ පටිච්චසමුප්පාදේ පිළිබඳ තීසිස් ලිපු 4-5 දෙනෙක් මන් දන්නවා අමු වලත්තයෝ. කිසිම චර්යාවක් නැහැ. ડોක්ටරේට් එකක් ලැබලා තියෙන සමහරලාට. නමුත් එයාම කියනවා මම කවදාවත් භාවනා කරලත් නැහැ. කුටිම්ම ඩබ්ලිව්එස් කරුණවත් මාත්‍යාගේ තීසිස් එකක් තියෙන පටිච්චසමුප්පාදේ. එයා ඊට පස්සේ කරපු හැම දේශනාවකින්ම තමන්ගේම තීසිස් එක විවේචනය කරා. එಂಚා වචන වලට අහු වෙන්න එපා. කොහොමද සුරංගනී ඉන්නම් අමු වසෝක සුරංගනී වගේ ගෑණියක් කො මොඩ ගෑණි වගේ ඉන්නේ ගයි දිනු. උඹට පැහෙන්න නැතු හිටපන්.
එහෙමයි. මම තව හැඳි මිටේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මම මේ ගිය සුමානෙත් අහුව කුසල ධම්ම හැමුදුරංගෙනු. මොකද්ද දැන් භාවනාව කරගෙන යනකොට ඉඳගත්තහම අර සද්ධාව කියන එක නෑ කියලා ඉස්සර දොස් කිව්වට දැන් නම් මටත් දැනෙනවා ඒ සද්ධාවක් කියන එකක් මන් තුලින් ඇති වෙන්නේ නෑ කියලා. ඔහේ වාඩි වෙලා ඉන්නවා, ඒ එන දෙයක් දිහා බලාගෙන ඉන්නවා මිසක් අර සමුන් තුල තිබිච්ච ඒ බැඳීම් ගති ඒකට ගරු කිරීමත් අඩු වෙලාද මන් දන්නේ නෑ කියලා දෙයක් මට
දැනෙනවා. එතකොට අද්දාති වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ එකයි නැතුණත් ඒකයි. ඒක කරන්න පුළුවන් නම් දිගටම ඒක තමයි සද්දාව කියන්නේ. හැබැයි ඒක ඉති ඔය නිකන් කටෙන් කෙලවැක් කරන ගතිය, ආදරේ හිතන ගතිය, ඒව මොකක්වත් නැහැ, වැඩේ වෙනවා. අන්න ඒක තමයි ක්‍රියාකාරී සද්දාව. අනිත් එකට කියන්නේ නිකන් ප්‍රසාද සද්දාව, අමූල්‍ය අමූල සද්දාව කිය. වැඩේ වෙනවා නම් අපිට මොකෝ බලලා මැට්ටෙන් වුණාම මොකෝ මී වලනවා. ඔට්ටුයිද
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. බොහොම
පිළිගන්න.
දැන් වෙලාව 11:51 අපිට.
දැන් මේ නිරෝස්ලට එහෙම මම හිතන්නේ ඊයේ දවසේ කොහේ හෙටද ඔහෙ ඊයේ.
අපි සිකුරාදා.
අපි සිකුරාදා උම් බ්‍රහස්පති දෙයිනි.
බ්‍රහස්පතින්ද රෑ 8:50යි මට නම්.
මට නම්
තව ප්‍රශ්නයක් තියෙනවා ජයන්ති.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම පරයන්කේ වාඩි වුණාම බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා නිදහස් තැනකට යනවායි. ඒ කියන්නේ මට හුස්ම ගෙවන් වෙලා ගිහිල්ලා කය ගැන දැනීමක් නැතුව ගිහිල්ලා අවට ඇහෙන ශබ්ද ඇහෙනවා. නමුත් බාධාවක් නැතුව කිසිම වෙන සිතුවිලි ඒවා මේවා නැතුව නිශ්චල තැනක ඉන්නවා. ඔහොම ඒක පවත්වාගෙන මං කිසිම දෙයකට බැඳෙන්නේ කරන්නේ නැතුව ඒක පවත්වාගෙන ඉන්නකොට ඒකට වටින් පිටින් දේවල් මට ඇතුළට එන්න ඉන්නවා කියලා දැනෙනවා. එහෙම ඉද්දි දන්නේම නැතුව සිතුවිල්ලක් වගේ යම් දෙයකට මම කියන්න දන්නේ නැහැ මොනවද කියලා ඒ තැනෙන් තව තැනකට පනිනවා. පැනලා ආයෙත් ඒ පැනලා ඉක්මනින්ම ආයෙත් ඒක ඉවර වෙලා ආයෙත් අර නිදහස් තැනට එනවා. ওই විදිහට දෙපැත්තට වෙවි යනවා. හැමතිස්සෙම අරකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා. මට දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ ඒකත් උදාසීන තැනක ඉඳන් තවත් උදාසීන දෙයකටද කියලා. මොකද ඒක ඒ පිටපණින තැන විශාල ප්‍රිය අප්‍රිය ගතියක් නැහැ. ඒ නිසා මට ඒක නම් කරන්න නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒකත් ඒ වගේ උදාසීන තැනක් නේද කියලා දැනගන්න කැමති.
ඔය ඒකට ධම්මදින්න කියනවා ආර්ය අතන්නාංශේ මේනින්නාංශේ ඒ උදාසීන තැනකින් උදාසීන තැනට දැනගන්නවා නම් ඒක සතුටක් කියලා. උදාගින උදාසීන තැනකින් උදාසීන තැනට පැනිනකොට දන්නේ නැත්නම් ඒක දුකක් කියලා. ඒක නිසා මේ අපේ හිතේ අදුක්කම සුඛ වේදනා තියෙන වෙලාවේ ගණදිනු වගේක් යනවා. ඒ ගණදිනු අපි ගණන් ගන්නෑ. අපි කඩේ පෙට්ටි කඩේ ගණන් දිනු යනවා. ඒක ලාභ නෑ ඒ ගණදිනු. අපි ලියන්නේ ගොඩක් පාඩු වෙන ගොඩක් ලාභ වෙන දේවල් විතරයි. නමුත් ඒ වගේ අර උදාසීන තැනකින් උදාසීන තැනකට යනකොට ඒකේ තණ්හාව නෑ, මාන්නේ නෑ, දිට්ඨිය නෑ. ඒවා මේ අතපල්ලේ හැලෙනවා. එතන නිවන් මාර්ගයේ තියෙනවා කියලා කිව්වොත් එහෙම අපිට වෙනමම මේ සූදානම් ශරීරයක් අවශ්‍ය වෙනවා භාවනා කරන්න. දැන් අපි කරන්නේ මොනේ මොකද්ද පිටිපස්සේ අඹාගෙන යන්නේ එක. ඉතින් ඒකට අනුකම්පා කරන්න වෙනවා. කොයි කෙනත් පටන් ගන්නකොට ඔහොම තමයි. පහු වෙනකොට තමයි ඔය මේ පොළල අහක දාන කෑල්ලේ එහෙම නැත්තම් පිටකාටුවේ සමහර විටක තියෙන්න පුළුවන්. විෂිකරණ ටිකේ. ඉතින් ඒකට යන්නේ අර කරලා 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 ඔය නිසි නින්ද පුරුද්දට භාවනා වෙනකොට තමයි හිතපු තැනෙච්ච රසයකුත් නැහැ, දැඟිය තැන රසකුත් නැහැ. නමුත් මේ හිතට පණින් නැතුව ඉන්න බෑ. අර රිලෙවෙක් වාගේ. ආන්නේ වැඩි වෙනකොට ඒ පණින පැනිල්ල ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. මේ කවුද මේක කරන්නේ? මොකද්ද න්‍යාය පත්‍රය? උනාට පස්සේ තමයි දන්නේ. ඒ දැනගත්ත එක ගැන කනගාටුවක්ද තියෙන්නේ? එහෙනම් තේ ඒක භාවනාවක් කියලා ගන්න පුළුවන්ද? ආන්න ඔය විදිහට කල්පනා කරලා බලන්න මේක අනුංගියේ දෙයක් වගේ බලන්න ඕන. මේක තුච්ච දෙයක් විදිහට බලන්න ඕන. මේක රිත්ත්‍ය දෙයක් විදිහට බලන්න ඕන. මේක අනත්ත් දෙයක් විදිහට බලන්න ඕන. මේක ශූන්‍ය දෙයක් විදිහට බලන්න. මේ පරතෝ විදිහට බලන්න ඕන. ඔය එකක්වත් වෙන්නේ අරුචි දෙයෙන් රුචි දෙයට යනකොට, රුචි දෙයෙන් අරුචි දෙයට යනකොට මේ රුචි අරුචි නැති දෙයෙන් රුචි අරුචි නැති දෙයට පයින් පිම්ම බැලුවොත් මානව මනසේ 80%ක් විතර තියෙන උතර තමයි. ඒකට වෛර කරන එක පෘථග්ජනයාගේ වැඩේ. ඒකයි නිවන් මාර්ගය කියලා දන්න එක ආර්යනාංශික වැඩේ. ඒ මාරුවේදී එම දන්න එක සතුටක් වෙනවා. දන්නවනම් සතුටක් කියලා කියනවා. ඉතින් ඒකේ අපි හිටියට ඒ සතුට ලබා ගන්න දන්නේ අපේ තියෙන ඒ පෘථග්ජන ගති නිසා. ඒ නිසා උදේට දිව උත්තරේ තව විදිහට පොඩක් ගෙන ගියා මේ ප්‍රශ්න නිසා. ඒ නිසා අපිට නිතරම ලැබිලා තියෙන මේ උදාසීන මනසෙන් උදාසීන මනසට යන, අදුක්කම සුඛයෙන් අදුක්කම සුඛයට යන, සතියෙන් සතියට යන මේක දිහා රසමසවුලක් ලැබුණාසේ. බුදුන් දැක්කා වගේ, ධර්මයේ දැක්කා වගේ, සංඝයා දැක්කා වගේ, අනේ මගේ සීල නිසා මට මේක කරගන්න පුළුවන් වුණා කියලා බැලුවොත් අපි බුදු වෙලා ඉන්නේ. අපි දැනටමත් නිවන් දැකලා ඉන්නේ. අපි මේ කවුදෝ මොකද්දෝ කියප එකක් පිටිපස්සේ එළවන. ඒ එළවෙන තාක්කල් අපිට මේ මොහොතේ තියෙන මේ අහිංසක සැපය, මේ මොහොතේ තියෙන මේ නිර්අහංකාර භාවය කවුරුත් ඇවිල්ලා ස්තුති කරන කයින් දෙපා. අපේ ත්‍රිපිටකය අපිට ධර්මයේ බුදු ආමතුරු අගය කරලා තියෙනවා. කිසිම කෙනෙක් බණකටවත් ඕක කියන්නේ නැහැ. ඒකට හේතුව ඒ ඇත්ත මේ අපිට ධර්මයේ කියලා මොකද්ද මේ ගොජ දාන දෙකක් පෙන්වන්නට ආද? රසමස උලක් පෙන්වන්නට ආද? ඒකේම දෙයක් නැහැ. මාර ඊයේ කියපු ආටිකල් එක තියෙනවා මේ දුක සත්‍යයක් විදිහට දේශනා කරුවේ එකම බුද්ධජාන වංශයේ. නමුත් ඊට ඉස්සලා කියන අනිත්‍යයත් පස්සේ තියෙන අනාත්මයත් දෙක පොඩ්ඩක් බලන්නයි කියලා තියෙනවා. මේ බුද්ධජාන වංශයේ දුකම ගැන කතා කරනවා කීක හිටියට ඊට ඉස්සලා පෙන්නපු අනිත්‍යය තනිකර විදුහුරුයි. ඊට පස්සේ පෙන්නන අනාත්මය 100%ක්ම গুপ্ত ධර්මයක්. ඒ දෙක මැද තමයි බුදුහාමර දුක තියලා තියෙන්නේ. දුකෙන් බණ ගන්නෑ. ආර්ය සත්‍යයක් වශයෙන් දුකෙන් බණ ගතතර අනිච්ඡන් දුක්ඛං අනත්තං. ඉතින් ඒක හොඳවට පේන්නේ අදුක්කම සුඛ වේදනා අරමුණක ඉඳලා අදුක්කම සුඛ වේදනාවට නොදුක් නොසුව වේදනාවක ඉඳලා නොදුක් සුඛ වේදනාවකට මාරු වෙන එක මාරුවක් කියලා පේන්නේ නැහැ අපිට. මහා මේකෙදී ඇස් නිච්චර දීලා චීන කන්නඩියක් දාලා බලාගෙන ඉන්නකොට අපි සාමාන්‍ය ලෝකේ නම් කියන්නේ පාළුයි කියලා. සාමාන්‍ය ලෝකේ කියන්නේ හරිම කම්මැලි මොනොටොනස් less dramatic eventless. ඉතින් ඒක උද්දාය උද්දීපනය කරන එක තමයි තරුණ වයසේ අවුරුදු 30 20 පෙන්වන්න බෑ ඔබ. නමුත් 50 පැනලා ඇස් පේන්නේ නැතුව යනකොට කන් ඇහෙන්නේ නැතුව යනකොට වම තියනකොට දකුණ යනකොට ඕක දැනගෙන ඉන්න මනුස්සයර තේරෙනවා හොඳ වෙලාවට කල්ැතු භාවන කළ තිබුණේ කියලා. තේරුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා.
කොහෙන්දද කතා කරන්නේ?
බ්‍රිස්බේන් ඉඳලා ස්වාමීන් වහන්සේ.
මොකද්ද මිනිහාගේ නම මොකද්ද?
කමල්. අර කමල් නෙවෙයි.
ඔව්.
කමල් වීරසූරිය.
කමල්?
වීරසූරිය.
ආ හරි හරි. මුන් ලෝකෙල් කොන් දෙකක ඉඳලා කතා කරනවා අපේ ඔළුව ක්‍රේල්
වෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සර්.
යා විජේ සුන්දර. කාල වේලාව නම් තව මොටි කාල වේලාව ඉතුරු වෙලා තින්නේ නැහැ. ඉතාලේ ටීන් ඉදිරිපත් කරන්න.
දායි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම කරුණක් දැනගන්න ගමන් මගේ පාරයන්කය ඇත්තටම කෙරෙන්නේ සිතුවිලි වේදනාවත් අතර. නමුත් ඒ පාරයන්ක ඉවර වුණාම කිසිම පසුතැවීමක් නැහැ. මට ඒ පැය ඉරියව් වෙනස් නොකර ඉන්න පුළුවන්කම තියෙනවා. අනිත් වෙලාවට දැනෙන වේදනාවල් ගැන මම ගොඩක් සතුටුමත් වෙනවා. මට එක වේදනාවක් ඇඟේ කොහරි දැනෙනකොට ඒ දැනීම ගැන මෙනෙහි කිරීමක් නෙමෙයි මේක වේදනාවක් කියලා මම මේක සිතක් කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ ඇත්තටම ඒක නැතිවීම මට අඳුර ගන්න බැහැ. මොකද තව තැනක ඇතිවීමකින් තමයි මම අඳුරගන්නේ අතර නැති වුණා කියලා ඒ වේදනාව. ඊට පස්සේ ඒ අනිත් තැන ආපු වේදනාව ගැන හිතනකොට සතිමත් වෙනකොට ඊට පස්සේ ඇඟේ තව තැනක වේදනාවකට යනවා. නමුත් අන්න ඒ වෙලාවේ තමයි එකපාරට මට ඔළුවට එනවා අතන වේදනාව දැන් නැහෙනේ කියලා. ඉතින් මට එතෙන්දී හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ සමුදය අල්ල ගන්න පුළුවන් නිරුද්ධ වීම අපිට අල්ල ගන්න හරි අමාරුයි කියන එක. සමහරට සමුදයට ගොඩක් වෙලා ගියාට පස්සේ වෙන්න පුළුවන්. නමුත් අර වේදනාවල් එක දිගට ඇඟේ ඇති වෙනකොට ඒක මට දැනීමක් දැන සමුදය අල්ල ගන්නවා මම නිරුද්ධ වීම නැහැයි කියලා තමයි දැනගන්නේ. නමුත් ඇති වෙනකොට ම අල්ලගන්න අවස්ථාවක් නෑ. මං හිතන්නේ ඒකට ගොඩක් දියුණු වෙන්න ඕනේ ඇති. ඔබතුමාගෙන් අවවාදයක් පතනවා. තෙරුවන් සරණයි.
ඔය සමුදේ අල්ලන්න පුළුවන් කියන දැනුම හා සමාන මානසික තියෙනවා නිරෝධය අල්ලන්න බෑ කියලා දන්නකම. එතකොට අපි ළඟ තියෙනවා විජිලන්ස්, අපි ළඟ තියෙනවා ඩිලිජන්ස්, අපි ගැන තියෙනවා ඒකට අවපාතගත වෙච්ච මනසක්. ඒකටම යොමු වෙච්ච මනෝකයි නිවන කියන්නේ. ඇල්ලුවත් එකයි ඔකට ඇතත් එකයි. අන්න ඒකට බලාගෙන ඉන්න පුළුවන් නම් අවදියේ ඒක සමුදේ වුණත් එකයි වය වුණත් එකයි දැනගත්තත් එකයි දැනගන්න බැරි වුණා කියලා දැනගත්තත් එකයි. ඉතින් අන්න එතනදී ඇති වෙන අවදි භාවය ජීවිතේට ලොකු ආදර්ශයක්. ඒ වගේම මේ කතාව යද්දී වේදනා චැනල් එකේ රූප චැනල් එකේ තව ගොඩක් වැඩ යනවා. සංඥා චැනල් එකෙත් ගොඩක් වැඩ යනවා. සංස්කාර චැනල් එකෙත් ගොඩක් වැඩ යනවා. ඉතින් අපි මේ කතා කරන වේදනාව සමාහලට චැනල් මාරු කිරීමත් දන්නෙත් නැහැ. වේදනාවෙන් වේදනාවට මාරු වීමත්ද වේදනා රූපයකට සංඥාවකට සංස්කාරයකට මාරු වීමත්ද කියලා ඉව අතර ඇත්තටම ලොකු වෙනස්කම් නැහැ. මේ පොඩි නම් කිරීමක් විතරයි තියෙන්නේ. ඉතින් සාර වේදනාවක විශේෂයෙන් කතා කරන එකන හැම ලෝකෙම වේදනා ශීර්ෂයේ දාසම කතා කරන්නේ. ඊට පස්සේ මතක් කළ දීපාව නැහැ මේකේ තියෙනවා තව හතරක් ස්කන්ධ. මේ රූප සංඥා සංස්කාර විඥාන කියලා. ඒක ඔය ඔක්කොම කලවමත් තමයි. නියෝජනයක් තමයි වේදනාව කියන්නේ. ඒ නිසා මේ මන් දන්නේ නැහැ කියලා දන්නවනම් ඉතින් දැනුම තමයි. ඔකට තමයි දැනුම කියන්නේ. ශාසනයේ දැනුම කියන්නේ මං අහවල් කියලා දන්නේ නැහැ කියලා දන්නවා. ඒතරට එයා දන්න දේටත් වැඩි උනන්දුයිනේ. chance එකක් આવුවත් මම මේක දැනගන්න ඕනේ කියලා අය නිහතමානී වෙනවනේ. කීච්චරයි නිවන කියන්නේ. ඒ නිසා අපි නොදන්නා ප්‍රදේශයට සාදර වුණා නම් නොදැනීම දැනගැනීමක් බවටපත් වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. දන්නේ නැහැ කියලා දන්නවනේ ඒකත් නිවනක් කියලා හිතාගෙන ඉදිරියට යන්න.
එහෙමයි සර්ණස පෙරවන් සර්ණයි පිංසිතු වේවා.
සුවපත් වේවා. හරි එන අපි මේ වැඩ පටන් ගන්නවා නිරෝෂ් උදේ.
එහෙමයි ස්වාමිනාස්.
අනුමෝදිතබ්බං
අභිවාදනශීලිස
නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු
සාදු සාදු
තීලවන්තං ගුණවන්තං
තෙරුවන් සරණයි.
හරි පටංග. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්කං පවත්තයි සදේව කස්ස ලෝකස්ස සතා අපටි පුග්ගලෝ සකායංච නිරෝධංච සකායංච සම්භවං අරියං චට්ටංගිකං මග්ගං දුකූප සමගාමිනං යේපි දීඝා යුඛා දේවා වනවන්තෝ යසස්සිනෝ භීතා සන්තා සමාපාදුං සීතස්සේ විතරේ මිගා අවීතවත්තා සක්ඛායං අනිච්ඡා කිරභෝමයං සුත්වා අරහතෝ වාග්යං විපමුත්තස්ස තදිනෝති
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ජීවිත ගමන ගෙවනකොට අපි යම්කිසි විදිහක කල්ගත කරනකොට අපි ගොඩක් වෙලාවට යම්කිසි ගැඹුරු වූ යම්කිසි ස්ථිර වූ මමත්වයක් එහෙම නැත්නම් පැවැත්මක් පිළිබඳ හැඟීමක් මත පදනම් වෙලා තමයි ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා දක්වන්නේ. එතකොට අපි නොයෙකුත් සිදුවීම් වලට නොයෙකුත් අවස්ථා වලට අපි මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන අවස්ථාවලදී අපිට දකින්න පුළුවනි ගොඩක් වෙලාවට මේ ගැඹුරට බැසගත්ත බොහෝ විට ස්ථිර වෙච්ච යම්කිසි පුද්ගලයෙක් සත්වයෙක් පිළිබඳ හැඟීමක් සහිතව තමයි අපේ මේ ක්‍රියාදාමය යන්නේ. එතකොට හිතලා කරනවටත් වැඩිය සාමාන්‍යයෙන් ස්වභාවිකවම මෙන්න මේ තත්වයක් මත පදනම් වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඒ විදිහේ දෙයක් මේ පිළිබඳ ටිකක් අවධානයෙන් ඉන්න කෙනෙක්ට යම්කිසි පමණකට හරි අවධානයක් පිහිටවගෙන ඉන්න කෙනෙක්ට දකින්න පුළුවන්. එතකොට මේ ගමන අපි මේ විදිහට යනකොට අපි නොයෙකුත් සිදුවීම් වලට, නොයෙකුත් දේවල් වලට විවිධාකාර හේතු මතවාද පනෝගෙන, නොයෙකුත් නම් වනන් දෙමින්, බොහෝ විට මෙන්න මේ කේන්ද්‍රය පවත්වමින්, මෙන්න මේ ස්ථිර ස්වභාවය පවත්වමින් කල්ගත කරනවා අපිට දකින්න පුළුවන්. එතකොට අපි හිතමු ඔන්න යම් කිසි විටක කෙනෙක් අන්න කිතුලකට නැගලා අහුන වෙලාවේදී, ඒ අයිතිකාරයට අහුන වෙලාවේදී කියනවා, මම මේ තනකොළ පොඩ්ඩක් කපන්න කියලා තමයි ගහට නැග්ගේ, මේ තනකොළ ටිකක් හොයාගෙන තමයි මේ ගමන ගියේ. ඊට පස්සේ කියනවා, තනකොළ කොහෙද ඉතින් ගහ මුදුනේ? අන්න කියනවා, ඒකයි මම මේ බිමට බහින්නේ, තනකොළ නැහැ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ කියලා කියනවා. එහෙම නැත්නම් හරක් හොරෙක් හරකෙකුත් කමෙන් දැක්කගෙන අරගෙන යනකොට අයිතිකාරය හම්බෙලා අහනවා, කොහෙද ඔය තමුස මගේ හරක අරගෙන යන්නේ? ඊට පස්සේ කියනවා, හරකෙක් කොහෙද මා ළඟ කඹේනේ අල්ලන් ඉන්නේ. ඔන්න ඒ ස්වරූපෙත් එක්ක තමයි, ඔන්න ඒ ක්‍රියාදාමෙත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා දක්වන්නේ, එදිනෙදා කටයුතු කරන්නේ. එතකොට අර නසරුදීන්ගේ කතාවක් තියෙනවා. මොකද නසරුදීන් දවසක් අන්න පාළු පාරක් ඔස්සේ ගමනක් යමින් ඉන්දියා. එතකොට මෙහෙම යනකොට මේ තැනැත්ත දැක්කා ඈත එනවා අසරුව පිරිසක්. ඉතින් මේ තැනැත්ත හිතුවා, මේ අසරුව පිරිස අනිවාර්යෙන් සෙබළු ටිකක් වෙන්න ඇති, මේ සෙබළු ටික මාව අල්ලගෙන ගිහිල්ලා වහලෙක් විදිහට වහල් සේවයට යොදවන්න හිතනවා. ඒ විදිහේ ඉඩක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ නසරුදීන් මොකද කරේ, දුවලා ගිහිල්ලා ඉක්මනට කැලේට පැනලා එතන කනත්තක් තිවිලා තියෙනවා. ඒ කනත්තේ අලුතෙන් කපපු වලක, මිනි වලක ඇතුළට බැහැලා හැංගිලා ඉඳියා. ඊට පස්සේ අර අසරුව පිරිස දැක්කා මේ පුද්ගලයෙක් ඉඳලා පැනලා දිව්වා. ඉතින් මේ අසරුව පිරිසත් මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නැහැ කියලා හොයාගෙන ගිහිල්ලා පිටිපස්සෙන් එලෝගෙන ගිහිල්ලා අන්න අර වල ගාවටම ගිහිල්ලා වල ටෙබිලා අහනවා, ඇයි ඔබ අපිව දැක්ලා දිව්වේ? ඇයි ඔබ නිකන් බය වෙලා වගේ, ඇයි ඔබ ওই විදිහට මේ වලක දිගා වෙලා ඉන්නේ කියලා විමසා සිටිනවා. එතකොට නසරුදීන් උඩ බැලුවාම පේනවා, මේ සොල්දාදු ටිකක් නෙමෙයි, ඒ වෙනුවට මේ යම්කිසි සංචාරය කරන පිරිසක් තමයි මේ අසරුව පිට නැගිලා ඉන්නේ. එතකොට තමුන්ට අර වෙච්ච අකරතැබ්බේ ඒ ලැජ්ජාව වහගන්න වගේ මේ තැනත්තා කියනවා, ඔබ ප්‍රශ්නයක් ඇසූ පමණින් ඒකට දෙන්න පුළුවන් ස්ථිර පිළිතුරක් තියෙයි කියලා කියන්න බෑ. ඔබ ප්‍රශ්නයක් ඇසූ පළියට ඒකට දෙන්න පුළුවන් ස්ථිර පිළිතුරක් තියෙයි කියලා කියන්න බෑ. මේ හැමදේම එක එක්කෙනාගේ ඒ බලන දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා. ඔබට මේකට පිළිතුරක් දැනගත යුතුමම නම්, දැනගන්න ඕනේ නම්, මම මෙතන ඉන්නේ ඕගොල්ලෝ හින්දා, ඕගොල්ලෝ මෙතන ඉන්නේ මම හින්දා කියලා පිළිතුරක් දෙනවා. අන්න බොහොම ගැඹුරු දේවල් කතා කරනවා. මොකක් මත පදනම් වෙලාද? අන්න අර වැරදිලා බය වෙලා දීපු එක, ඒ විදිහට දුවපු එක මත පදනම් වෙලා, ඒ විදිහට අතපසු වීමක් මත පදනම් වෙලා බොහෝ ගැඹුරු දේවල්, බොහෝ ගැඹුරු දාර්ශනික මත ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ ගමනක් තුල තමයි අපි හැමදෙනාම යෙදිලා ඉන්නේ. ඉතින් මේ ගමනින් අත් මිදෙනවා කියන එක එක්තරා විදිහක අමුතුම විදිහේ කෘත්‍යයක්. ඒක එහෙම ලේසි පහසු වැඩක් කියලා අපිට කියන්නත් බෑ. මොකද මේ බොහෝම ගැඹුරට බැසගත් මෙන්න මේ විදිහේ ස්ථිර හැඟීමක්, මෙන්න මේ විදිහේ මමත්වයක්, මෙන්න මේ විදිහේ පුද්ගල ආත්ම හැඟීමක් අපි තුල තියෙනවා. දැන් පහුගිය දවසක මගේ නිකන් මේ ඔළුව වැදුනා නිකන් ජනේලෙක. එතකොට ඔළුව වැදෙනවත් එක්කම අර වෙච්ච ක්‍රියාදාමයේ පැත්තක තිබිද්දි බැලුනේ වටපිට තමයි. මොකටද බැලුනේ? අන්න කවුරු හරි දැක්කද කියන හැඟීමක් එක තමයි මේ බැල්ම බැලුනේ. එතකොට බලලත් ඉවරලා කල්පනා කරනවා, මේ බැලුවේ කවුරු හරි දැක්කද කියලානේ මේ සිදුවීම. ඒක දකින්න කෙනෙක් වටපිට ආවේ ඉන්දියා කියලාද මේ බැලුවේ කියන එක අන්න කල්පනා කරන. ඔන්න ඔය විදිහට බැසගත් තත්වයක් අපි තුල තියෙනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වය ගැන කතා කරනකොට අපිට එන්න පුළුවනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවට ඉදිරියෙන් තියන්න බලාපොරොත්තු වෙන අන්න අර අවසාන ස්වාමින් වහන්සේගේ මතෙත් එක්ක. එතකොට දැන් අපි සති ගණනාවක් තිස්සේ මෙන්න මේ එකම සූත්‍රයක් දිගේ 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 ආවා. මොකද්ද? අර යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චග. යමෙක් මෙන්න මේ අන්ත දෙක දැනගෙන ප්‍රඥාවෙන් මැද නොඇලේද අන්නේ පුද්ගලයාට. ඒ තැනැත්තට මම මහපුරුෂයා කියලා කියනවා. මෙන්න මොහු මේ මැහුම්කාරීක් මාගියේය කියන මේ බුදුරජාණන් වහන්සේගේ යම්කිසි ගාථාවක් මත පදනම් වෙලා ගොඩ නැගි යන සූත්‍රයක් තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. එතකොට දැන් හාමුදුරුවරු 5 දෙනෙක් තම තමන්ගේ මත ඉදිරිපත් කරා. එතකොට අද අවසාන හාමුදුරුවන්ගේ අදහස තමයි ඉදිරිපත් කරන්න හදන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේ අන්ත දෙක අඳුන්වලා දෙනවා. මේ මැද අඳුන්වලා දෙනවා. ඊට පස්සේ මේ මැහුම්කාරිය කවුද කියන එක අඳුන්වලා දෙනවා. එතකොට මොකද්ද මේ අන්ත දෙක විදිහට මේ ස්වාමීන් වහන්සේ කියන්නේ? එකාන්තයක් තමයි සක්කාය. සක්කාය කියන දේ තමයි එකාන්තයක්. ඊට පස්සේ සක්කාය සමුදය කියන එක තමයි දෙවැනි අන්තය. එතකොට මේ සක්කාය කියලා හඳුන්වන්නේ අපිට කියන්න පුළුවන් යම් කිසි විදිහක මෙන්න මේ පංච උපාදානස්කන්ධයටම කියන වෙන නමක්. එහෙම නැත්නම් මේ මම වෙමි කියන හැඟීමක් අපි තුල තියෙනවානේ. අන්න ඒක කියලා හිතාගත්තත් කමක් නැහැ. එතකොට අන්න සක්කාය කියන එක මම වෙමි කියලා හැඟීමක් තියෙනවා. අන්න ඒක එකාන්තයක්. ඊළඟට සක්කාය සමුදය. ඒ අලුතෙන් දෙයක් ඇති වෙනවා. අලුතෙන් තැනක ස්ථිරතාවයක්, අලුතෙන් තැනක පදිංචි වීමක් හදා ගන්නවා. එතකොට එක තැනක ඉඳලා තව තැනකට පයින්නවා. ඔන්න ඔය පයින්න කතාව තමයි කියන්නේ. එතකොට මැද සක්කාය තියෙනවා, සක්කාය සමුදය තියෙනවා. අලුත් එකකට පයින්නවා. ඔන්න ඔය දෙක තමයි අන්ත දෙක. ඊළඟට කියනවා මැද තමයි මෙන්න මේ සක්කාය නිරෝධය කියන එක. එතකොට අර තිබුණ අරමුණේ මිඳියා නම් ඒ අරමුණ අනිවාර්යෙන් නිරෝධය දිහාවට තමයි යන්නේ. ඒ මම වෙමි කියන හැඟීම නැති වෙලා යනවා. ඒ නැතිවීම අපි දකින්නේ නැහැ. අර මැද දකින්නේ නැහැ. ඒ වෙනුවට ඔන්න අලුත් දෙයකට, අලුත් අරමුණකට පයින්නෝ. අලුත් සිතුවිල්ලකට පයින්නෝ, අලුත් සද්දයකට පයින්නෝ, අලුත් වේදනාවකට පයින්නෝ. ඔන්න එතකොට මැද අමතක වෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ කියනවා. අර මැද තියෙන නිරෝධ කෑල්ල අපිට පේන්නේ නැහැ කියලා මේ සාහිණාස කියනවා. එහෙම කියලා කියනවා. ඉතින් මැහුම් කාර්ය නම් තණ්හාවම තමයි. මේ මැහුම දාන්නේ තණ්හා මැහුම් කාර්ය තමයි කියලා අන්න අර තමුන්ගේ අදහස ඉදිරිපත් කරනවා. එතකොට ඒ සක්කාය කතාවත් එක්ක තමයි මේ ස්වාමීන් වහන්සේ තමුන්ගේ අදහස ගලපන්නේ. එතකොට ඒ සක්කාය ගැන කියනකොට හරි විචිත්‍රවත් බුද්ධ දේශනාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ සීහ සූත්‍රය කියලා සිංහයෙක් උපමා කොට ඇති සූත්‍රයකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ කතාව කියන්නේ. මොකද්ද කියන කතාව? කියනවා හවස් වරුවේ ඒ කළුවර වැටිගෙන එන වේලාවේ සිංහයා තමන්ගේ ගුහාවෙන් නික්මෙනවා. ගුහාවෙන් නික්මලා ඉවර වෙලා ඒ තමන්ගේ ඇඟ මැලි කඩනවා. අතපය පොඩ්ඩක් එහෙට මෙහෙට දිගාරිනවා. දිගෑරලා 3 වරක් මහා ශබ්දෙන් සිංහනාද කරනවා. එතන මේ ගොදුරු පිනිස නික්මෙන සිංහයා මෙන්න මේ විදිහට 3 වරක් සිංහනාද කරනවා. එතකොට මේ මහා ගැඹුරු බිය දනවන මේ භයානක මේ සද්දය ඇහෙන මේ කැලේ ඉන්න සත්වය මොකද කරන්නේ? අන්න ජලයේ ඉන්න සත්වෙක් නම් ජලයට පයින්නෝ. අහසේ ඉන්න සත්වෙක් නම් අහසට ඉගිලිලා යනවා. කැලේ ඉන්න සත්තු කැලේට වදිනවා. මෙන්න මේ විදිහට මේ සිංහයාගේ සද්දය ඇහෙනකොට මෙන්න මේ කැලේ ඉන්න සත්තුන්ට බොහොම බියක්, ත්‍රාසයක් ඇති වෙනවා. ඒ ඇතිවීම තුළින් මේ සත්වය අන්න අර විදිහේ බිය ගැන්වීමකට, තැති ගැන්වීමකට ලක් වෙලා තම තමුන්ගේ ආරක්ෂිත භූමියක් හොයාගෙන පැනලා යනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ පමණකින් නවතින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කියනවා මෙන්න මේ කැලේ ඉන්න සත්තු පැත්තක තිබේවා. මෙන්න මේ රාජධානියේ රජුගේ ඇත්ගාලේ යම් කිසි ඇතෙක් බැඳලා ඉන්නවද? මෙන්න මේ සතාටත් ඇහෙනවද අර සිංහයාගේ සිංහනාදේ? මේ ඇතාත් තමුන් පිළිබඳ භීතියක්, තමුන් පිළිබඳ තැතිගැන්මක් ඇති කරගන්නවා. එතකොට මෙන්න මේ දන්වැල් කඩාගෙන මෙන්න මේ භයානක සද්දය අහලා දන්වැල් කඩාගෙන තමුන් අසුචි මග හෙළමින් මේ ඇතත් පැනලා දුවනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට මේ සත්තුන්ට අධිපති වූ සිංහයා සිංහනාද කරද්දි අනිත් සියලුම සත්තුන්ට බියක්, තැතිගැන්මක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම සඳහන් කළා කියනවා අන දැන් උපමාව ගැලපුවා. ඊළඟට උපමේය දිහාවට තමයි එන්නේ. කියනවා මෙන්න මේ ලෝකේ යම්කිසි අවස්ථාවක මෙන්න බුදුවරයෙක් පහළ වෙනවා. මේ ධර්මයේ සාක්ෂාත් කරගත්ත, තමුන් විසින්ම සාක්ෂාත් කරගත්ත, මේ විදියට සම්මා සම්බෝධියකින් සාක්ෂාත් කරගත්ත බුදුවරයෙක් පහළ වෙනවා. ඒ පහළ වෙලා මේ බුදුවරයා යම්කිසි විදියක අන්න සිංහනාදයක් කරනවා වගේ ධර්මයක් දේශනා කරනවා. මොකද්ද මේ දේශනා කරන ධර්මය කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ විදිහේ ධර්මයක් දේශනා කරනවා. ඉති රූපංච සමුදයෝ, ඉති රූපංච අත්තංගතෝ කියලා ධර්මයක් දේශනා කරනවා. මෙන්න මේ රූපයයි, මෙන්න මේ රූපේ හට ගැනීමයි, මේ රූපේ නිරෝධයයි, නැතිවී යාමයි කියලා මෙන්න මේ විදිහේ ධර්මයක් දේශනා කරනවා. ඊට පස්සේ කියනවා මේ වේදනාවයි, මේ වේදනාවේ හටගැන්මයි, මේ වේදනාවේ නිරෝධයයි, මේ සංඥාවයි, මේ සංඥාවේ හටගැන්මයි, මේ සංඥාවේ නිරෝධයයි, මේ සංස්කාරයි, මේ සංස්කාරවල හටගැන්මයි, මේ සංස්කාරවල නිරෝධයයි, මේ විඥාණයයි, මේ විඥානයේ හටගැන්මයි, මේ විඥානයේ නිරෝධයයි කියලා යම්කිසි විදිහක සිංහනාදයක් කරනවා. එතකොට මේ ලෝකේ කාමයන් වලට ගොදුරු වෙලා ඒ විදිහට මුලා වෙලා ඉන්න සත්වෝ බියට සන්තාපයට පත් වෙනවා. අපි මේ විදිහට අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ මම කියලා කෙනෙක් නැහැ මෙතන තියෙන්නේ යම්කිසි විදිහක අන්න අර පංච උපාදානස්කන්ධයේ පෙරලියක් විතරයි කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොට අන්න අර කැලේ ඉන්න සත්තු භීතියට පත් වෙනවා වගේ අර පුද්ගලයෝ වෙහෙසට, දුකට, භීතියට පත් වෙනවා. ඒ පමණක් නම් මදෑ, ඒ මදිවට අන්න අර බොහෝම දීර්ඝායුෂ, බොහෝම ආයුස ඇති, බොහෝම යසස් ඇති අර ඉහළ ලෝකවල ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ පවා අන්න භීතියට තැතිගැන්මට පත් වෙනවා. මොකක් නිසාද? අන්න අර කියන කතාව නිසා. අපි සියල්ලම හිතුවා මේ විදිහට ස්ථිරයි කියලා. අපි හිතුවා අපිට මේ ස්ථිර පැවැත්මක් තියෙන කට්ටිය කියලා. මෙන්න මේ ලෝකේ සදාකාලිකව ඉන්න පුළුවන් කියලා අපි හිතුවා. නමුත් අන්න බුද්ධ වචනයක් ඇහෙනවා. මොකද්ද? අපිත් අනිත්‍යයිලු. අපිටත් මේකෙන් ගැලවිලා දවසක යන්න වෙනවලු කියලා අන්න බුදුරජාණන් වහන්සේගේ වචනයක් ඇහෙනවා. හරියට අර රජුගේ ඇත්ගාලේ ඉන්න මගුල් ඇතා අර කහලා අර විදියට බීතියට තැතිගැන්මට පත් වෙනවාද, අන්න ඒ වගේ මේ ඉහළ ලෝකවල ඉන්න දිවියක් බ්‍රහ්ම පිරිසත් බීතියට තැතිගැන්මට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට බලන්න දැන් මේ කියන කතාව අන්න අර කැලේ ඉන්න සත්තු විතරක් නෙමෙයි, අර විදියට රජුගේ ඇත්ගාලේ ඉන්න සතා පවා බීතියට පත් වෙනවා. එතකොට මේ ලෝකේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, අර බොහොම ඉහළ ලෝකවල බොහොම ස්ථිර හැඟීමකින් කටයුතු කරන දෙවිවරු බ්‍රහ්මයෝ පවා බීතියට පත් වෙනවා. මොකක් අහලාද? අන්න අර බුදුවරයෙක්ගේ වචනේ අහලා. මෙන්න මේ විදියට රූපයක්, මෙන්න මේක තමයි රූපය, මෙන්න මේක තමයි රූපේ හටගන්ව, මේක තමයි රූපේ නිරෝධය කියලා කියනකොට අර ස්ථිරයි රූපය, ස්ථිරයි තමුන්ගේ මේ පංච උපාදානස්කන්ධය, ස්ථිරයි කියලා හැඟීමක් ගත්ත දෙවිවරු, මේ විදියට ස්ථිර පැවැත්මක් තියෙනවා කියලා හිතාගෙන ඉඳපු දෙවිවරු පවා බියට, තැවුලට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කළා කියනවා මෙන්න මේ රූපය කියන්නේ මොකක්ද කියලා විමසා සිටිනවා. මෙන්න මේ රූපයක් කියලා එකක් හඳුන්වනවානේ. එතකොට මේ රූපය කියන්නේ මොකක්ද කියන එක විමසා සිටිනවා. එතකොට කියනවා මෙන්න මේ විකාරයකටපත් වෙනවා කියන අර්ථයෙන්, රූපතීති කියන අර්ථයෙන්, විකාරයකටපත් වෙනවා කියන අර්ථයෙන් රූපයයි හඳුන්වනවා. එතකොට මොකකින් විකාරයකටපත් වෙනවද? සීතලෙන්, උෂ්ණයෙන් විකාරයටපත් වෙනවා. බඩගින්නෙන්, පිපාසෙන් විකාරයටපත් වෙනවා. පත්තෑයන්ගෙන්, ගෝනුස්සන්ගෙන් විකාරයටපත් වෙනවා. අන්න අර විකාරයටපත් වෙනවා කියන අර්ථින් රූපයයි හඳුන්වනවා කියලා කියනවා. ඊළඟට කියනවා මේ වේදනාවයි කියන්නේ මොකටද? මේ විඳිනවා, විඳිනවා කියන අර්ථින් වේදනාවයයි හඳුන්වනවා. මොනවද විඳින්නේ? අන්න සැප විඳිනවා, දුක් විඳිනවා, අදුක්කම සුඛ විඳිනවා. ඔන්න වේදනාව. ඊට පස්සේ කියනවා සංඥාව, සංඥාවයයි හඳුන්වන්නේ මොකක් නිසාද? මේ හඳුනා ගන්නවා, හඳුනා ගන්නවායයි සංඥාව ලෙස හඳුන්වනවා. මොකක් හඳුන ගන්නවද? අන්න කහපාට කහපාටයි කියලා හඳුන ගන්නවා. රතුපාට රතුපාටයි කියලා හඳුන ගන්නවා. නිල්පාට නිල්පාටයි කියලා හඳුන ගන්නවා. ඔන්න හඳුන ගන්න අර්ථෙන් සංඥාවයයි කියනවා. එලාට කියනවා මේ සංස්කාර සංස්කාර කියන්නේ මොකක් නිසාද? මෙන්න මේ පිළියෙල කරනවා, පිළියෙල කරනවා කියන අර්ථෙන් සංස්කාරයයි කියනවා. මේක හදලා සකස් කළ දෙනවා කියන අර්ථෙන් සංස්කාරයයි කියනවා. එතන මොකද්ද පිළියෙල කරන්නේ? එතකොට කියනවා රූපය රූපය විදිහට පිළියෙල කරනවා. වේදනාව වේදනාව විදිහට පිළියෙල කරනවා. සංඥාව සංඥාව විදිහට පිළියෙල කරනවා. ඒ මදිවනම් ඒ මදිවට සංස්කාර සංස්කාර විදිහට පිළියෙල කරනවා. අන්න සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද? සංස්කාර සංස්කාර විදිහටත් පිළියෙල කරනවා. ඊට පස්සේ කියනවා විඥාණය විඥාණී ආකාරයෙන් පිළියෙල කරනවා. අන්න ඔය පිළියෙල කරනවා කියන අර්ථෙන් සංස්කාර කියලා හඳුන්වනවා. ඊළඟට කියනවා විඥාන විඥාන කියලා හඳුන්වන්නේ මොකක් නිසාද? මෙන්න මේ දැනගන්නවා දැනගන්නවා කියන අර්ථෙන් විඥානයයි හඳුන්වනවා. මොකක් දැනගන්නවද? ඇඹුල් රස බව දැනගන්නවා. තිත්ත රස බව දැනගන්නවා. ඊට පස්සේ පැණි රස බව දැනගන්නවා. ලුණු රස බව දැනගන්නවා. කහට රස කියලා දැනගන්නවා. ඒ විදිහට අන්න මේ නොයෙකුත් රස ඒ රස බව දැනගන්නවා. අන්න ඒ අර්ථෙන් ඒ දැනගන්නවා කියන අර්ථෙන් විඥාන විඥාන කියලා හඳුන්වනවා කියලා ඔන්න ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳ යම් කිසි හැඟීමක් අදහසක් අපි තුලට මතු කරලා දෙනවා. ඔන්න ආකාර පහ පිළිබඳ. ඉතින් මේ ආකාර පහක් කියපු ගමන් කට්ටිය කල්පනා කරනවා මෙන්න මේ එකක් එකක් වෙන් වෙන්ව පිහිටලා තියෙනවා. නමුත් ඇත්තටම මේ අපිට බැලූ වෙලාවට මේ ක්‍රියාත්මක වෙන වෙන වෙලාවට යම්කිසි මම කියලා හැඟීමක්, යම්කිසි සක්කාය කියලා හැඟීමක්, යම්කිසි මේ පංච උපාදානස්කන්ධය කියලා හැඟීමක් මතුවෙනවද? ඒ හැඟීම පිටිපස්සේ ඔය පහම තියෙනවා. ඔය පහම එක විට ක්‍රියාත්මක වෙනවා. මේක අපිට වෙන් කළා පෙන්වන්න බෑ. ඒකට පැහැදිලි කිරීමක අර්ථෙන් වෙන් කරන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම වෙන් කළා පෙන්වන්න එහෙම කෑලි වලට කපලා වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් දැන් අපි හිතමු ලුණු කැඳ එකක් අපි හදන්නේ මොනවද දාලාද කියලා බැලුවොත් අන්න බත් ටිකක් දානවා, වතුර ටිකක් දානවා, සුදු ලුණු ටිකක් දානවා, ලුණු ටිකක් දානවා. ඔන්න ඔය විදිහට ඒවා මේවා ටිකක් දාලා ලුණු කැඳ එකක් හදනවා. නමුත් මේ ලුණු කැඳ එක හැදුවට පස්සේ මේ කැඳේ බෙරි වුණාට පස්සේ අපිට කියන්න පුළුවන්ද මේ බත් මේ ලුණු මේ වතුර කියලා අපිට වෙන් කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට තියෙන කැඳක් තියෙන. මෙන්න මේ සියල්ල එකතු වෙලා හැදිච්ච දෙයක් තියෙන. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා වෙන් කළා පෙන්වන්න උත්සාහ කරාට. මොකද එහෙම වෙන් කිරීමක් ගොඩක් වෙලාවට අපිට අරගන්න බෑ. මේ පහේම එකතුවක් තමයි තියෙන්නේ. එතකොට මේ පහම නිකන් එකමත එක පදනම් වෙච්ච ස්වරූපයක්. එක ළඟ ස්වරූපයක් මේවා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අන්නර සක්කාය කියන එක බුදුරජාණන් වහන්සේ අඳුරලා දෙන්නේ. මේ සක්කාය කියන එක පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඒක මත පදනම් වෙලා අන්නර අපි අර විදිහට අන්න මොකද්ද තනකොළ ගහ නැහැ ගහ මුදුනේ එකයි බිමට බහින්නේ. ඊළඟට කියනවා ඔහේ ගිනන් ඔහේ ගන්න හොඳ නෑ නෝ දොස් කියන්නේ. ඔන්න ඔය විදිහේ දෙයක් ඔන්න ඔය විදිහේ ක්‍රියාදාමයකට අපි සාමාන්‍යයෙන් යොමුලා තියෙනවා. මෙන්න මේ සක්කාය මත පදනම් වෙලා. ඉතින් ඔය සූත්‍ර දේශනාවෙන් කියපු කතාවම යම් කිසි විදියක ගාථා කිහිපයකින් අඳුන්නලා දෙන්න තව තව පැහැදිලි කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් ගන්නවා. අවස්ථාව අරගෙන මෙන්න මේ විදිහේ ගාථා පෙළක් ඒ සූත්‍රයේ අන්තිමට සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්ඛං පවත්තයි සදේව කස්ස ලෝකස්ස සත්තා පටිපුද්ගලෝ. ඒ දෙවි මිනිසුන්ට සාස්ෘ වූ අසමාන පුද්ගල වූ බුදුරජාණන් වහන්සේ යම් කිසි විටක විශිෂ්ට ඥානයෙන් දැනගෙන ධර්ම චක්‍රය පවත්තයිද. සක්කායංච නිරෝධංච සක්කායංච සම්භවං අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං. මේ තියෙන්නේ සක්කාය, මේ තියෙන්නේ සක්කාය හට ගැනීම, මේ තියෙන්නේ සක්කාය නිරෝධය. කියලා මෙන්න මේ ධර්ම චක්‍රය පවත්වනවාද? මෙන්න මේක තමයි දුක නැති කිරීමේ ආර්ය මාර්ගය කියලා යම්කිසි ප්‍රතිපදාවක් දේශනා කරනවාද? යේපි දීඝායුකා දේවා වන්නවන්තෝ යසස්සිනෝ භීතා සන්තාසමාපාදුං සීහසේ විතරේමික. එකල අර දීර්ඝායුෂ වූ වර්ණවත් වූ යසස් ඇති වූ දෙවිවරු පවා භීතියට තැතිගැන්මට පත්වෙනවා. හරියට අර සිංහයා ඉදිරියේ අනිත් සතුන් භීතියට තැතිගැත්මට පත් වනා වගේ. අවීතවත්තා සක්කායන් අනිච්චා කිර බොහොමයන් සුත්වා අරහතෝ වාක්‍යන් විප්පමුත්තස්ස තාදිනෝති. මෙන්න මේ සක්කාය අපිත් නොයික්මෝ ස්වරූප ඇති. අපිත් මේ සක්කාය කියන එක ඉක්මෝලන පින්නතුනී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සක්කාය අනිත්‍යයි කියලා. එහෙම නැත්නම් මේ දෙවිවරු කතා වෙනවා මේ බුදුන් කියනවා අපිත් අනිත්‍යයි කියලා. අපිත් අවසානයක් ඇති පුද්ගලයෝ කියලා. අපිටත් මේ දිව්‍ය ලෝකේ අතහැරලා යන්න වෙනවා කියලා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශය අහලා මේ දෙවිවරු බ්‍රහ්මයෝ පවා භීතියට තැතිගැන්මටපත් වෙනවා කියලා සඳහන් කරනවා. අන්න එතකොට මේ බුදුන්ගේ දේශනාව අහලා කොහොමද මේ ලෝකයක් හරියට අර සිංහනාදයක් ලොව පුරා ගලාගෙන පැතිරිලා යනවා වගේ කොහොමද මේ ධර්මය පැතිරෙන්නේ කියන එක තමයි අදහස. ඒක තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අර ධම්මචක්ක සූත්‍රෙත් අපි අහලා තියෙනවා මෙන්න මේ පස්වග මහණුන් අරමුණු කරගෙන මේ ධර්ම දේශනාවට කළාට මොකද අන්න බුම්මා දේවාලත් අහගෙන ඉඳියා කියලා සඳහන් වෙනවා. මේ පොළව ආශ්‍රය ඇති කරගෙන ඉන්න දෙවිවරුත් අහගෙන ඉඳියා කියලා සඳහන් වෙනවා. ඒ අහගෙන ඉඳලා තමුන් මේක ප්‍රතිරාව කරාම අන්න ඒ ප්‍රතිරාවය ඇහෙනවා චාතුම් මහරාජිකා දෙවිවරුට. ඊට පස්සේ ඒ දෙවිවරු ප්‍රතිරාව කරාම අන්න තාවතිංස දෙවිවරුට. ඔහොම 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 උඩට ගිහිල්ලා අන්තිමට කොහරි මාරයා ඉන්න දිව්‍ය ලෝකේ කට්ටියටත් මේක ඇහෙනවා. ඉතින් මාරයා ඉන්න දිව්‍ය ලෝකේ කට්ටියත් මේක නැවත ප්‍රතිරාව කරනවා. අන්න ඒ ප්‍රතිරාවේ ඊළඟට අර බ්‍රහ්ම ලෝකවල පහළ මේකේ ඉන්න කට්ටියටත් ඇහෙනවා. ඔහොම 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 උඩට 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 උඩර මේ දස දහසක් ලෝක ධාතු පුරාවට මේක පැතිරිලා ගියා කියලා අපි අහලා තියෙනවා. ඔන්න ඔය වචනේ තමයි පැතිරලා යන්නේ. මොකද්ද අන්න මේ අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉඳියට මොකද අනිත්‍ය ස්වභාවයක් අපි තුල තියෙනවා. අන්නේ අනිත්‍ය ස්වභාවය අහලා මෙන්න බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ අහලා අර විදියට දීර්ඝායුෂ දෙවිවරු පවා තැවුලට බීතියටපත් වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මෙන්න මේ 6 වෙනි ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. මගේ අදහස මේක කියලා ඔන්න යම් කිසි විදියක සක්කාය, සක්කාය සමුදය, සක්කාය නිරෝධ කතාවක් ගෙනහැර දක්වනවා. දියෝග අපි යම් කිසි පමණකට මේ ප්‍රතිපදාව තුලින් අදකින්නේ කොයි විදිහටද ප්‍රතිපදාව බැසගත්ත කෙනෙක් කොයි විදිහට මේක දකින්නේ කියලා බැලුවොත් ඇත්තටම ওই නම් ටික අවශ්‍ය නැහැ. නම් ටික අවශ්‍ය නැහැ. දැන් මම මේ සති 8ක් විතර මේක කියාගෙන කියාගෙන එනකොට දැන් තේරෙනවා කමඨහන් වார்த்தාවලත් ඕන අන්ත දෙක ගැන කියවෙනවා, මැදක් ගැන කියවෙනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් මෙහෙම ගමනක් අපි යන්නත් එපැයි. නමුත් ওই නම් දැනගත්තේ නැති වුණාට වැඩේ කෙරෙනවා ඇත්තටම. වැඩේ කරන්න මොකද්ද කරන්න ඕනේ? අන්න අර සිහිය පිහිටවගෙන තමුම් පිළිබඳ අවධානයක් පිහිටවගෙන කල්ගත කරනවා නම්, ඇවිදිනවා නම්, වාඩි වෙලා ඉන්නවා නම් අන්න ඒ තුලින් මේ වැඩේ කෙරෙනවා. ඔය නොයෙකුත් හය ආකාරයකින් පෙන්වපු වැඩේම ඔය තුලින් කෙරෙනවා. ඉතින් ඒ කිරීම සඳහා අපිට කරන්න තියෙන එකම අනුග්‍රහයයි අන්න අර තමුම් කෙරෙහි අවධානයක් පිහිටවගෙන කල්ගත කරන්න. ඒ කල්ගත කිරීම තුලින් අපිට මේක විනිවිදින්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ අන්ත දෙක දැනගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට මෙන්න මේ මැද දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ අනිත්‍ය ස්වභාවය තමුන්ගේ හිත තුල පැලපදියම් කරගන්න කිඳා බැස්ස ගන්න හැකියාවක් තියෙනවා. දැන් කෙනෙක් හිතනවා මේ අනිච්චං 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 කියේ කියේ ඉන්න එක තමයි මේ අනිත්‍ය ස්වභාවය අත්දැකීම කියලා. නමුත් ඇත්තටම එතනින් පටන් ගන්න පුළුවන්. අනිච්චං අනිච්චං කී කී ඉන්නත් පුළුවන්. නමුත් ඉතින් අනිච්චං අනිච්චං කිව්වයි කියලා මේ හිතට අනිච්ච ස්වභාවය, ඒ බැසගත් අනිත්‍ය ස්වභාවයක් අඳුන්වලා දෙන්න හැකියාවක් නැහැ. එවෙනුවර මොකද කරන්න ඕනේ? අන්න ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පිහිටවන අවස්ථාවක් ගත්තොත්, ඒ සිහිය පිහිටවීම තුලින්, ඒ අපි අත්දකින්න ක්‍රියාවලිය තුලින් ගොඩක් වෙලාවට මේ අනිත්‍ය ස්වභාවය හිතට බැස ගැනීමක් සිද්ධ වෙනවා. දැන් අපි හිතමු හුස්ම බලාගෙන ඉන්නකොට, හුස්මේ ඉඳලා හිතවිල්ලකට මේ අවධානය ගලාගෙන ගියොත්, අපේ සිහිය යොමු වුණොත්, අන්න අනිත්‍ය ස්වභාවය දැක ගන්න අවස්ථාවක් උදා වෙලා එනවා. නමුත් අපි මොකද කරන්නේ? මේකට එරෙහිව කඩු පොළු අරගෙන සටනට බහිනවා. සටනට බහිනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නකොට ඇඟේ පතේ කොන්ද පොඩ්ඩක් රිදෙනකොට, කකුල පොඩ්ඩක් රිදෙනකොට අන්න අනිත්‍ය ස්වභාවය දැක ගන්න අවස්ථාවක් උදා වෙලා එනවා. නමුත් අපි මොකද කරන්නේ? මේකට එරෙහිව සටනට බහිනවා. නමුත් ඇත්තටම ඔන්න ඔය සටනම තමයි අපි තුල තියෙන නිත්‍යාකාරය. නিত্য සංඥාවක් අපි තුල තියෙනවා නම් ඔන්න ඔය සටනින් තමයි ඒක නිරූපණය වෙන්නේ. නමුත් මේ සිහිය වඩන්න 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 කෙනෙක්ට තේරෙනවා මේ එන සද්ද බාර ගන්න ආකාරයක් මා තුල ඇති වෙනවා. එන සිතුවිලි බාර ගන්න ආකාරයක් මා තුල ඇති වෙනවා. එන වේදනා බාර ගන්න ආකාරයක් මා තුල ඇති වෙනවා. අන්නේ ඇති වෙන පමණට පමණට අනිත්‍ය ස්වභාවයකට මේ හිත බැස ගන්නවා කියන අර්ථයක් මේ තුල මතුවලා එනවා. ඒ සඳහා කළ යුත්ත තමයි අපි අර විදිහට නැවත නැවත සිහිය පිහිටවනවා, නැවත නැවත ඇවිදිනවා, නැවත නැවත වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්න ඉන්න සිහිය පිහිටවන්න පිහිටවන්න මොකද වෙන්නේ? අන්න අර බැසගත්තා වූ අනිත්‍ය ස්වභාවයක් අපි තුල මතුවලා එනවා. ඒ විදිහට අවස්ථාවක් ගැළපිලා එනවා. ඉතින් අපි හිතමු මේ අන්ත දෙක දැනගන්න නම් අපිට හැම වෙලෙම කමටහනක් වගේ එකක් අල්ලගත යුතුයි. ඒතර හුස්ම වෙන්න පුළුවනි, බඩේ පිම්බි වැකිලීම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පායට දැනෙන ගොරෝසු බව, සින්දු බව වෙන්න පුළුවන්. මොකක් හරි එකක් අපි අල්ල ගන්නවා. ඒ අල්ල ගැනීම තුලින් අපිට තේරෙනවා මෙන්න මේ අන්ත දෙකකට පනින ආකාරය මුලින්ම අඳුර ගන්න පුළුවන්. එතකොට අර විදිහට සක්කාය ස්වරූපෙන් කිව්වොත් ඔන්න සක්කාය ඇති වෙනවා, සක්කාය අලුත් සක්කායකට පයින්නවා. සක්කාය මත ඉඳලා සක්කාය සමුදයට පයින්න. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ එකක් අල්ලගෙන ඉඳලා අලුත් ඇතිවීමකට පයින්න. ඔන්න ඔය දෙක අත්දකින්න පුළුවන්. ඔය අන්ත දෙක දැනගන්න පුළුවන්. මොකක් සාපේක්ෂවද? අන්න අර කමටහනකට සාපේක්ෂව. නමුත් තේරුම් ගත යුතු තමයි දැන් ඉතින් මැද අල්ලගෙන ඉන්නේ. මැද අල්ලගෙන ඉන්නේ. එතකොට මැදත් ප්‍රඥාවෙන් අතාරින්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න ඔය තුන්වෙනි කතාව, ඔන්න ඔය අන්ත දෙක දැනගත්තත් මොකද මැද අතාරින එක නම් අපේ පිරිසට බොහොම අමාරුයි. ඒක බොහොම දුෂ්කර වූ දෙයක්. ඉතින් නමුත් මැදත් අතහැල යුතුයි. අල්ල ගැනීම අන්ත දෙක අල්ලගත්තත් මැද අල්ලගත්තත් එකම අල්ල ගැනීම තමයි තියෙන්නේ. නමුත් අර අඩුම ගානේ අන්ත දෙක දැනගන්න කියලා කියනවනේ. ඒ දැනගන්න සඳහා, ඒ දැන ගැනීමට අනුග්‍රහයක් සඳහා මොකද්ද කරන්නේ? මැද අල්ලගන්න. නමුත් මැද තලපදියන් වුණොත් ඒකත් අර අල්ලගත්ත ස්වරූපෙම තමයි තියෙන්නේ. එතකොට මැද ආතරින එක නම් ගෝචර වෙන්නෙම නැති ශිල්පයක් තමයි ගොඩක් දුරට. ඉතින් කොහොමද ආතරින්නේ කියලා කල්පනා කරොත් අන්න අර හුවමාරුවට ඉඩ දෙන්න. මෙන්න මේ හුස්මක් නැත්තම් එහෙම නැත්තම් බිලුම්බයට දැනෙන දැනීමක් මත පදනම් වෙලා අර අන්ත දෙක, එහෙම නැත්තම් මේ සිහිය කියන එක පොඩ්ඩක් අඳුනගත්තා කියමුකෝ. අන්ත කිව්වහම තවත් පරිලෝ ගන්නවනේ. සිහිය කියන එක වඩාක් අඳුනගත්තට පස්සේ අන්න අර හුවමාරුවට ඉඩ දීම තුලින් තමයි මෙන්න මේ මැද අතහැරෙන්නේ. ඒ තියෙන විරෝධය ටිකෙන් ටික අඩු වීමෙන් තමයි මේ මැද අතහැරෙන්නේ. එතකොට විවේකීව ඉන්න තේරෙනවා මේක හරියට අර වඳුරෙක් පනිනවා වගේ එකින් එකට එකින් එකට පැන පැන යනවා. පැන පැන යනවා. දැන් මෙහෙ තියෙන අඩි 200 300 උස ගස්, මහා හොරගස් තියෙනවා. එතකොට ওই හොරගස් වල සමහර වෙලාවට මේ කළු වඳුරෝ යුද්ධ කරනවා. එතකොට එක වඳුරෙක් පිටිපස්සේ තව එකෙක් එලෝගෙන යනවා. මහා විලාපයක් තියාගෙන, මහා ගෙරවිල්ලක් ගොරවගෙන තමයි එලෝගෙන යන්නේ. එතකොට එලෝගෙන යනකොට මේ සතා අපි හිතමු මේ අත්තෙන් පනිනවා, මම මේ අත්තට, ඒ අත්තෙන් එහා එකට පනිනවා, ඒකෙන් තව එකට පනිනවා කියලා ප්ලෑන් කරලා යන ගමනක්ද මේ යන්නේ. ඇත්තටම අර එක අත්තක් අත හරින්නේ ඊළඟ එක බලාගෙන නෙමෙයි. අතරමඟදී නිකන් අහසේ යන ගමන් තමයි ඊළඟ එක අල්ලගන්නේ, ඊළඟ එක ප්ලෑන් කරන්නේ. ওই විදිහට යන ගමනක් තියෙන්නේ. එහෙම නැතුව මේ අත්තෙන් මේ අතට පයින්නවා කියලා අපේක්ෂාවක් උතුල නැහැ. අර යන වේගෙ තුලින් අහුවෙන අත්ත අල්ල අල්ල ඒකෙන් යම් කිසි දිසානතියක් හදාගෙන හදාගෙන ගමන් කරනවා. සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් අර ගහේ මුදුනේ ඉඳලා අඩි 200 300 උඩ ඉඳලා අන්න අඩි 100ක් පමණ පහළට වැටෙන පමණට ගහේ උඩම ඉඳලා පහළම අත්තක් දක්වා වගේ, එහෙම නැත්නම් අසල තියෙන පොඩි ගහකට වගේ මහ විශාල පැනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහේ ගානක තමයි මේ වඳුරය දෙන්නේ. ඒතොර අපේ ඔය හිතත් ඔන්න වගේ තමයි. අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට පැන පැන යන ගමනක් තියෙනවා. ඒ පැන පැන යන ගමන දකින්න දකින්න, ඒ වෙනස අත්දකින්නත් දකින්න, මෙන්න මේ කියන වෙනසක් අපි තුල සිද්ධ වෙනවා. මෙන්න මේ අන්ත දෙක දැන ගැනීමක් සහ මැද අතහැරීමක් සිද්ධ වෙනවා. එතකොට කොයි දේ අල්ලගත්තත් අල්ල ගැනීමම තමයි. දැන් යම් කිසි දෙයක් අපිට මෙහෙම කිව්ව හැකි මොකද්ද? දැන් දෙයක් අල්ලගත්ත ගමන් මෙසේ බවක් අල්ලගත්ත ගමන්ම අංශේ බවක් ඇති වෙනවා. දෙයක් අල්ලගත්ත ගමන්ම අන්දයක් පවතිනවා. එතකොට එකක් අල්ලගත්තාම මොකද වෙන්නේ? හැම වෙලේම අන්ත දෙකක් ඇති වෙනවා ඒක තුලින්. අපිට හිතෙන්නේ අපි මේ එක දෙයයි අල්ලගෙන ඉන්නේ කියලා. නමුත් එක දෙය අල්ලගත්තාම තව අන්තයක් ඇති වෙනවා. හරියට අර මොලේ තියෙන වම් මොලේ දකුණු මොලේ අතර ගමන වගේ. එතකොට අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් යම් කිසි දෙයක් අල්ලගත්තාම මේ මොලේ තියනවා අර වම දකුණ විදිහට යම් කිසි දියසුලි දෙකක් ඇති වෙනවා වගේ යම් කිසි කේන්ද්‍ර දෙකක් ඇතිවීමක් දකින්න පුළුවන් මේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙලා. එතකොට දෙයක් අල්ලගත්තොත් අර විදියට එකාන්තයක් හරි දෙවෙනි අන්තයක් හරි මැදක් හරි මොනම දෙයක් හරි අල්ලගත්තාම අනිවාර්යෙන් අර දෙකට විභේදීමක් අර කේන්ද්‍ර දෙකක් අර බයිපෝල ගතියක් ඔය මොලේ තුල ඇති වෙනවා. නමුත් මේ ප්‍රතිපදාව මොකද්ද? අන්න අර අල්ලගත්ත දේ පොඩ්ඩක් අතහරින්න පුළුවන්ද? අර අතහරින්නේ කොහොමද? අන්න අර වෙනසට ඉඩ දීමෙන්. කමටහන අල්ලගෙන ඉඳියොත් ඒ වෙනසට එරෙහි වුණා වෙනවා. පොඩ්ඩක් අතෑරපු ගමන් තේරෙනවා මේක පැන 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 යනකොට එකකටවත් ග්‍රහණය කරන්න බැරි තත්ත්වයක් තමයි අපි තුල උදා වෙලා එන්නේ. එතකොට ඔය බ්‍රේන් ස්කෑන් කරන කට්ටිය කියනවා මෙන්න මේ තියෙන තත්ත්වේ අපිට පෙන්නන අවදිභාවයක් පෙන්නනවා. මේ මුළු මොළය පුරාම යම්කිසි අවදිභාවයක් පෙන්නනවා. යම්කිසි ක්‍රියාකාරීත්වයක් පෙන්නනවා. නමුත් අර විදිහට කේන්ද්‍ර දෙකක් හැදිලා නැහැ. මොකද හේතුව අර එකක් අල්ල නොගැනීම නිසා. ඒ වෙනුවට අන්න අර කලින් අක්‍රීය වෙලා කේන්ද්‍රයට විතරක් ගොනු වෙලා තියෙන ශක්තිය දැන් මුළු මොළය පුරාවටම පැතිරිලා ගිහිල්ලා මුළු මොළයම සක්‍රීයාකාරකින් පවතිනවා කියලා අන්න ඒ කට්ටිය ඒ විදිහට කියනවා. එතකොට අන්න ඒ විදිහේ තත්ත්වයක් තමයි අපි තුල ටිකෙන් ටික අපි ඇති කරගන්නේ. එක අරමුණක් අල්ලන වෙනුවට සියල්ල පිළිබඳ අවදි භාවයක්, මේ පැන පැන යන ක්‍රියාවලිය පිළිබඳ අවදි භාවයක් අපි තුල ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපේ අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බ්‍රේන් ස්කෑන් එකකට ගිහිල්ලා ඒ ඇවිල්ලා ඉන්දිය මහත්තයා, ඉතින් දැන් හාමුදුරු කෙනෙක්ම හරි නැහැනේ පොඩ්ඩක් ඉතින් මුරුන් ගත්තේ තියන්න එපැයි. ඉතින් මේ හාමුදුරුවන්ට කිව්වලු මේ වයසක හාමුදුරුවන්ට, ස්වාමීන් වහන්ස මේ බ්‍රේන් මැප් එක අපිට කියවන්න තේරෙන්නේ නැහැ. මේ බ්‍රේන් මැප් එක අපේ දැනුම් සම්භාරයෙන් පිට. මේ බලන්න මුළු මොලේම නිකන් නිල් පාටට පත්තු වෙලා තියෙන ආකාරය. මේක කියවන්න අපිට දැනුමක් තේරෙන්නේ ඩීප් මෙඩිටේෂන් වගේ තමයි පේන්නේ කියලා අර හාමුදුරන් ඉතින් පොඩ්ඩක් අන්දෝලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උඩට එන ගමන් කියනවලු, ඔය නිල් පාටයි කිව්වා නේද? ඔය ඩීප් මෙඩිටේෂන් කිව්වා නේද? මට මේ පොඩ්ඩක් නිින්ද ගියානේ. ඒකයි මේ වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අර නිින්ද තමයි අර ඩීප් මෙඩිටේෂන් කියලා අරයා පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ අවිට අර්ථ දක්වන්න බැරි බ්‍රේන් ස්කෑන් එකක් කියලා පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒක මත පදනම් වෙලා තමයි අර මුරුන් ගැති තියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් අර වයස කාමඳුරු hina වෙන ගමන් කියනවා මට පොඩ්ඩක් නිින්ද ගියානේ. මේ නිින්ද ගැන තමයි ආයේ කියලා තියෙන්නේ. නොයි විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි අන්න එක අරමුණක් අල්ලගන්න නැතුව අර විදිහට විවේකීව ඉඳලා බැලුවොත් මෙන්න මේ හුවමාරුවට ඉඳ දීලා බැලුවොත් ඒ හුවමාරුව තුලින් සැක සංකා ඇති කරගන්න නැතුව ඉඳියොත් අන්න ධර්මය එතනමයි. අර බුදුරජාණන් වහන්සේ ගිය සතිය අපි අරගත් අවස්ථාවේ කියනවා මේ ළඟම තියෙනවා මේ අක්කුන්ට පේන්නේ නැණි කියලාම කියනවා. ළඟම තියෙනවා. නමුත් ඒක අපි දැක ගන්න කැමති නැහැ. ඉතින් දකින්න අකමැති වුණත් මොකද ඕක දවස් දෙක තුන කරනකොට පත් වෙලා එනවා. පත්වෙලාට මොකද දරාගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. දැන් මේ දවසන මම දකිනවා මේ මොකක්ද මහා රැල්ලක් යනවා මේ මයින්ෆුල්නස් කියන දේ මේ මානසික රෝගවලින් පෙළෙන කට්ටියට නම් හරියන්නේ නැහැ. මේ ඩිප්‍රෙෂන් වගේ දේවල් තියෙන කට්ටියට නම් හරියන්නේ නැහැ. මේකෙන් ඒක තව වර්ස් කරනවා, මේකෙන් තව වැඩි කරනවා, මේකෙන් තව අවුල් කරනවා මේ තියෙන ඩිප්‍රෙෂන් එක කියලා. අන්න මහා රැල්ලක් මේ මයින්ඩ්ෆුල්නස් වලට එරෙහිව අරගෙන යන්න උත්සාහ කරනවා. එන්න මේ මානසික රෝග තියෙන කට්ටිය සටන් කරන්න උත්සාහ කරනවා. ඉතින් අර කාලා 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 ගිහිල්ලා අර මානසික රෝගයක් හැදෙනකන් කකා කකා ගිහිල්ලා දැන් ඊට පස්සේ කියනවා මයින්ඩ්ෆුල්නස් නිසා මේක කරන්න බෑ, මේක හරියන්නේ නැහැ කියලා. අන්න අර හෙදකමක් විදිහට පාවිච්චි කරන්න තියුණ එක වෙදකමක් විදිහට පාවිච්චි කරන එකේ නුගුණ කියන්නේ ඉදිරිපත් වෙනවා. නුගුණ කියන්නේ ඉදිරිපත් වෙනවා. අර එක්කෙනෙක් කිව්වල මොකද්ද මෙන්න මේ වින්ටර් පීරියඩ් එක නිසා මට වැඩි එළියට පහළියට යන්න උනේත් නැහැ. ඊළඟට මේ පාරවල් වල ඉන්න කාන්තාවන් ගණනත් හරි අඩුයි. ඒකින්ද මට මාස 6කින් විතර මෙන්න මේ මෛතුන ධම්මේ හැසිරෙන්න උනේ නැහැ. ඒ විදිහේ අවස්ථාවක් ආවේ නැහැ. ඒකින්ද මම දැන් මානසිකව බොහෝම වැටිලා තියෙනවා. නමුත් මම මේ ජීවිතේ පොඩි පොඩි දේවල් අගය කරන්න පෙළඹිලා තියෙනවා. මට සමහර වෙලාවට පේනවා මේ ආහස නිල් පාට බව. ඊළඟට මෙන්න මේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ වගේ සුළු සුළු දේවල් මම අගය කරනවා කියලා මේතනත් සඳහන් කරනවා. නමුත් අන්න සමය එනකන් විතරයි ඔය ප්‍රකාශය. එහෙම නැත්තම් මේ හෙදකම ස්වරූපෙන් ගන්න තියෙන එක වෙදකමක් ආකාරයෙන් අරගෙන. එහෙම නැත්තම් මේ රස්සාවක් නැති වුනහම, එහෙම නැත්තම් නෝන තරහ වුනහම, එහෙම නැත්තම් කෝවිඩ් හැදිලා පොඩ්ඩක් ගෙට කොටු වුනහම, ඉතින් අන්න මේ මයින්ඩ්ෆුල්නස් ඉදිරියෙන් තියාගෙන බොහෝ භාවනාවල් කරගෙන යනවා. නමුත් අර සම කාලය ආවහම, එහෙම නැත්තම් නෝන පොඩ්ඩක් යාළු වුණාම, අලුතෙන් රස්සාවක් ලැබුණාම, කෝවිඩ් ලොක්ඩවුන් එක පොඩ්ඩක් අඩු වුණාම, අන්න අර පරණ ස්වරූපෙන් පිස්සු කෙලගෙන කෙලගෙන යනවා. ආපහු කාගෙන 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 යනවා. කාගෙන කාගෙන ගිහිල්ලා කියනවා මේ මේක හරියන දෙයක් නෙමෙයි. මේ පිස්සුව වැඩි වෙනවා මේ මයින්ඩ්ෆුල්නස් වලින් කියලා. අර ඇවිස්සලා එනකොට දරා ගන්න බැරි ආකාරය තමයි තියෙන්නේ. දැන් මෙහෙත් සමහර වෙලාවට ආපුවාම දවස් 2-3 යනකොට ට්‍රැක් එක මාරු වෙනවා. අර දරන්න බෑ එන තත්ත්වේ. ඉතින් හොරාට ඔය අපේ නිමල් මහත්තයා ඇවිල්ලා කියන ස්වාමීන් වහන්ස අර අලුතෙන් ආපු මහත්තයා පොඩ්ඩක් අවුල් වගේ. පොඩ්ඩක් අවුල් වගේ. ඉතින් මම කියනවා එහෙම බාගෙට පිස්සු හදවල යවන්න හොඳ නෑනේ. අපි හොඳටම පිස්සු හදවල හදනකන් තියාගෙන හොඳටම පිස්සු හදුනට පස්සේ යමු. යවමු. කියලා මම කියනවා. එතකොට මේ නිමල් මහත්තයා කියනවා එහෙම බෑනි ස්වාමීන් වහන්සේ දැන් ඉස්පිරිතාලේට අරන් ගිහිල්ලා අපි බාර දෙන්න එපා එතකොට. දැන් ඒ ඉස්පිරිතාලේ ගියාම හැමදාම ස්වාමීන් වහන්සේ මොකද වට මොකද අපිනේ යන්න ඕනේ. ඒ ගියාම හැමදාම මේ අහනවලු මේ මිනිස්සු කොහෙන්ද ආවේ කියලා. ඉතින් ඇහුවාම අපිට කියන්න වෙනවා නේ මිස්තරවරෙන් කියලා. ඒ මිනිස්සු කල්පනා කරනවා මේක මේ පිස්සෝ හදන ෆැක්ටරියක්ද කියලා. එච්චරට පිස්සෝම ගිහිල්ලා බාර දීලා. එච්චරටම අරක දරන්න බැරි කට්ටියම ඇවිල්ලා. ඒක තමයි අපි තුල තියෙන ස්වરૂපය. අර විදිහට මේ ප්‍රයෝජනීය සලකලා තමුන්ගේ ජීවිත ගමනේ සැනසීමක් සලකලා මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුරු කිරීමක් සලකලා මේ දුක නිවා ගැනීමක් සලකලා කරන්න තියුණ දේ අන්න මොකද වෙන්නේ වෙන වෙන පොඩි පොඩි අර්ථ සලකලා කරනවා. අපහසුතාවයක් ආපු දවසට විතරක් කරනවා. ඒ අනිත් දවසට අර ඉබ්බදියේ දැම්මා වගේ ආපවර පරණ පුරුදු ගමනේ යෙදිලා ඉන්නවා. ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් ওই විදිහේ දෙයක් දිගට දිගට වඩනවා නම් අන්නේ තැනත් අපිලිබඳ අමුතුම විදිහේ පරිවර්තනයක් වෙනසක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා 6 දෙනත් යම් පමණකට මේ කියන කතන්දර ටිකේ හැටියට කාලයක් තිස්සේ කරපු කට්ටියක් පාටයි. මේක හොඳට බැසගත්ත පිරිසක් පාටයි. ඉතින් ඒ බැසගත්ත පිරිස අර විදිහට 6 දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරලා තම තමන්ගේ මත ඉදිරියෙන් තියාගන්නවා. තියාගෙන අන්තිමට කියනවා දැන් ඉතින් අපි අපිට තේරෙන විදිහට අපි කිව්වා. දැන් ඉතින් අපි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා හම් වෙලා අහලා බලමු අපි මේ 6 දෙනාගේ මෙන්න මේ විදිහේ මත ටිකක් ආවා. ඔබ වහන්සේ අනුමත කරන්නේ කොයි මතේද? කියලා අන්න බුදුන් ඉදිරියට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපි මේ කාලා බීලා නිකන් කම්මැලි කමට ඉන්න වෙලාවක මෙන්න මේ විදිහේ සාකච්ඡාවක් කරා මේ විදිහේ ධර්ම සාකච්ඡාවක් කරා. ඒ කරනකොට අපි මේ විදිහේ ප්‍රශ්න ටිකක් ඉදිරියෙන් තියාගත්තා. මේ විදිහේ ප්‍රශ්න ටිකක් ඉදිරියෙන් තියාගෙන අපි එක එක්කෙනා මෙන්න මේ අර්ථකථන ලබා දුන්නා. මෙන්න මේ අර්ථකථන ලබා දුන්නා. ඒතකොට පළවෙනියා මෙහෙමකුව, දෙවෙනියා මෙහෙමකුව, ඕම ඕම කියලා ඔය හයම කියාගෙන යනවා. කියලා කියනවා කස්සනුකෝ බන්තේ සුභාසිතං. ස්වාමීනි මේ කියපු ඒ වගේන් මේ කියපු මතවලින් කෝකද හරි කියලා අන්න බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා උඹලා එක එක්කෙනෙක් කියපු දේවල් ඒ පැත්තෙන් බැලුවාම හරි. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම හරි. නමුත් මම ඒ අවස්ථාවේ කිව්වේ මෙන්න මේ පැත්තෙන් බලලා කියලා අන්න අර පළවෙනිම හාමුදුරුවන්ගේ අදහස තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. මොකද ස්පර්ශය, ස්පර්ශ යේ ඇතිවීම, ස්පර්ශ නිරෝධය. ඔන්නෝක තමයි මම අන්ත දෙකයි මැදයි කියලා හිතලා ඒ වෙලාවේ කිව්වේ. හැබැයි උඹලා ඔය කියපු සියලුම දේ හරි. ඔය කියපු හය ආකාරෙම හරි. ඒ හය ආකාරෙම නිවැරදි කියලා අනුමත කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්න මේ එකම දෙයක්, මේ අපි කරන එකම හුරු කිරීම, එකම පුරුද්ද අපිට කොයි කොයි ආකාරයෙන් ගෙනහැර දක්වන්න පුළුවන්, කොයි කොයි ආකාරයෙන් විවරණය කරන්න පුළුවන්. ඉතින් මේ එක් එක් ආකාරයෙන් දකිනකොට එක එක්කෙනාට යම් යම් පමණට ගෝචර වෙනවා. දැන් එක ආකාරයක් හරියන්නේ නැති වුණාට දෙවැනි ආකාරයක් කෙනෙක්ට හොඳට ගෝචර වෙන්න පුළුවන්. දැන් අර බුදුරජාණන් වහන්සේ තිස්ස මෙත්තෙය බ්‍රාහ්මණයට ගෝචර වෙන විදිහට තමයි අර පළවෙනි අවස්ථාවේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ හාමුදුරු හය දෙනා තම තමුන්ට ගෝචර වෙන විදිහට කිව්වා. දැන් මේ ධර්මයේ අහගෙන ඉන්න කට්ටියත්, සති 8ක් තිස්සේ මේකේ ආපු කට්ටියත් අන්න තම තමුන්ට ගෝචර වෙන විදිහට කියනවා. කෙනෙක් කියනවා මට වේදනාව පේනවා. වේදනාවේ හටගැන්ම පේනවා. හැබැයි වේදනාවේ නිරෝධයක් මට තේරෙන්නේ පහුවෙලා තමයි කියලා කියනවා. අන්න ඒ විදිහට තම තමුන් මේ ප්‍රතිපදාවයේ දෙනකොට එක එක්කෙනාට යම්කිසි මාර්ගයක් විවර වෙලා එනවා. එක එක්කෙනාට යම්කිසි ප්‍රතිපදාවක් විවර වෙලා එනවා. අන්න අර ළඟම තියෙන ධර්මය පෙනෙන ප්‍රතිපදාවක් විවර වෙලා එනවා. අර විදිහට එක අරමුණක් අල්ලගෙන අන්ත දෙකක් හදා ගන්නව වෙනුවට, බයිපෝල් හදා ගන්නව වෙනුවට මෙන්න මේ අතහැරීම පුරුදු වීම තුළින් මුළු මොළයක්ම සක්‍රීය වෙන තත්ත්වයක් අපි තුල දියුණු කරගන්න පුළුවන්. එහෙම දියුණු කරන තේරෙනවා මේ අරමුණු වලින් පැන පැන යනවා. නමුත් අපේ මේ හිත මේ එක අරමුණකවත් පළපදියම් වෙන්නේ නැහැ. මේ එක අරමුණකවත් ස්ථිරව පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට මේ පැනීම තමයි අපිට දකින්න තියෙන්නේ. මෙන්න මේ පැනින ක්‍රියාවලියයි නිරීක්ෂකයයි අතර යම් කිසි පරතරයක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය පරතරයේ තමයි මේ ධර්මයේ තියෙන නියමම වටිනාකම, මේ ධර්මයේ තියෙන ගැඹුර. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවක් දිගට කරගෙන යන්න පුළුවන් නම්, අර විදිහට අපහසුතා වෙහෙස මැද්දේ කරගෙන යන්න පුළුවන් නම්, මෙන්න මේ විදිහට යන ක්‍රියාවලියට ඉඩ දීලා අන්න අර අන්ත දෙක සහ මැද අතර වෙන හුවමාරුවට ඉඩ දීලා ඒක දරා ගන්න පුළුවන් නම්, අන්නේ දරන පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩන පුද්ගලයා ගැන සඳහන් වෙනවා. කොහොමද සඳහන් වෙන්නේ? මෙන්න මේ දෙවිවරු බ්‍රහ්මයෝ මෙන්න මේ පුද්ගලයාව දැකලා, මෙන්න මේ පුරුෂයාව දැකලා, මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් ඈත ඉඳලාම නැවතිලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද කරන ප්‍රකාශේ? නමෝ තේ පුරිසාජඤ්ඤ, නමෝ තේ පුරිසුත්තම, යසතේ නාබිජානාම යම්පි නිස්සාය ඡායති ඉති. මොකද්ද කියන්නේ? ආජානීය පුරුෂයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. පුරිස උත්තමයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. ඔබගේ සිත යමක් කරමුණු කොට ඇද්ද එය අපිට නොපෙනේ. ඔන්න කියන කතාව. මේ වඳින්න හේතුව මේකයි. මොකද්ද කියන්නේ? ඔබගේ සිත යමක් කරමුණු කොට ඇද්ද එය අපිට නොපෙනේ. අනේ හිඳ තමයි මේ වඳින්නේ කියලා කියනවා. පුරිස උත්තමයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. ආජානීය පුරුෂයාණන් වහන්ස ඔබට නමස්කාර වේවා. මොකද ඔබගේ හිත යමක් කරමුණු කොට තියනවාද ඒක අපිට පෙනෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඔය හුස්ම බලාගෙන හුස්ම අල්ලගෙන අනිත්‍ය ඔක්කොම අතාරින්න නැතුව අනිත්‍ය ඔක්කොම අතහැරලා ඉන්න කට්ටිය ගැන නෙමෙයි කියන්නේ. ධ්‍යාන භාවනා වඩන කට්ටිය ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට මෙන්න මේ පාණින පැනිල්ලත් එක්ක ඉන්න පුළුවන් නම්, ඒ පනින පැනිල්ල තුළින් අර එකක්වත් අල්ලන්නේ නැති ස්වරූපයක් අපි තුල දියුණු වෙලා එනවා. ඒ අල්ලන්නේ නැති ස්වරූපය දියුණු වෙන දියුණු වෙන්න ඒක නාමක් දාන්න බැරි ස්වභාවයක් බවට පත් වෙනවා. ලේබලයක් ගහපු ගමන් සෞත් වෙන ආකාරයක් බවට පත් වෙනවා. අර විදියට නාම රූප දෙකෙන් පිටතට පැනපු දෙයක් බවට පත් වෙනවා. ඒ දකින්න දකින්න අන්න දෙවිවරුන්ට බැලුවත් හොයන්න බෑ මේක කොහේ ඉන්නවද කියලා. ඉතින් ඇවිල්ලා කියනවා හරියට අර බ්‍රේන් ස්කෑන් කරන කට්ටිය වගේ ඇවිල්ලා කියනවා මොකද්ද මේ ආජානීය පුරුෂයාණන් වහන්සේ ඔබට නමස්කාර වේවා. පුරිස උත්තමයාණන් වහන්සේ ඔබට නමස්කාර වේවා. ඔබගේ සිත යමක් අරමුණු කොට ඇද්ද ඒක අපිට පේන්නේ නැහැ. ඒක අපිට පේන්නේ නැහැ. අන්න ඒ වගේ තත්වයක් තම තමුන් තුලත් ඇති කරගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.